සමන්තචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ වන විට මේ බුද්ධ භාවනාවට අදාළ වන කරුණු කාරණා සියල්ලම අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ පින්වතුන් දැනගෙන තියෙනවා. නමුත් තවදුරටත් තමා තුළින් දැකගන්න පුළුවන් වෙන්න ඕන. මේ දැකගන්නට පුළුවන් වෙන්නේ ප්‍රායෝගිකව මේ පාර මේ මාර්ගේ යනකොටයි. මග යනකොටයි මේක දකින්නේ. මග යන්නේ නැතුව දැක ගන්න බෑ. අත් දැක ගන්න ඕන, අත් විඳ ගන්න ඕන. අත් දැක ගන්න අත් විඳ ගන්න එක තැනක එහෙම නැත්නම් මේක අහුවට විතරක් හරියන්නේ නැහැ. ඒ නිසා මේ ආනපාන සති සමාධියේ පිහිටා මේ ගමන යනකොට මේ මූණ දෙනකොට ප්‍රශ්නවලට කර්මස්ථාන එනකොට තමයි ආනපාන සති සමාධිය ඕන වෙන්නේ. ඒ ආනපාන සති සමාධියේ යෙදුනහම නිවැරදිව තමන්ට ඒ මොහොතේම ඒක ප්‍රතිඵල ඒ මොහොතේම අත්විඳින්න පුළුවන්. ඒ මොහොතේම එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහ්‍යමානා පහ්‍යති, එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. එතන එතනදිම අපිට නිරෝධ කරලා ප්‍රහාණය කරලා අත්දැකලා අත්විඳින්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ ක්‍රියාවලියක් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන හරියට කොහොමද මේ පාර මොකද්ද මේ පාර කියන එක. දැන් අපිට මේ දවස් 6ක් තුලම අද 7 වෙනි දවසක් වෙනවා. අද දවස වෙනකොට මේ දවස් 6ක් තුලම අපි ඉගෙන ගත්තේ දැනගත්තේ මේ භාවනාව කියන්නේ මොකද්ද, මේ භාවනා කළ යුත්තේ කොහොමද, මේ භාවනාව කළ යුත්තේ මොකටද, මේ භාවනාව කිරීමෙන් අපි සාක්ෂාත් කරගත යුතු ඵලය ප්‍රතිඵලය මොකක්ද, මෙන්න මෙහෙම ප්‍රශ්න කීපයකට උත්තර ලබා ගන්න තමා මේ පින්වතුන් මේ දවස් 7ක් මේක කන් දීලා ශ්‍රවණය කළා ඇහුවේ. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්න ටිකට නිවැරදිව නිසි පිළිතුරු ලබා ගත්තේ නැත්නම් අපිට මේ මග්ගේ මග්ග අමග්ග යා යුතු පාර සහ නොයා යුතු පාර තේරුම් ගන්න බෑ. දැන් මේ භාවනා වැඩසටහන මේ දවස් 7 ඉවර වුණාම තමයි පාර විවෘත වෙන්නේ, පාර පේන්නේ, පාර දකින්නේ. ඒ නිසා දැන් කැලේ අතරමං වෙලා මම්මුලා වෙලා වනගත වෙන්න ඕනේ. දැන් හරියටම පාර දකිනවා. මේක කළ යුත්තේ කොහොමද, කොයි වෙලාවේද, කොහොමද ඒ කරලා සාක්ෂාත් කරගත යුතු ප්‍රතිඵලය මොකද්ද. ඒ නිසා මේ භාවනා දෙකක් ලෝකේ තියෙනවා. ඒ දෙක එකක් සමත භාවනාව, අනික විපස්සනා භාවනාව. ඒ සමත භාවනාව අනර්ය භාවනාවක් වෙන්න පුළුවන්, අරිය භාවනාවක් වෙන්න පුළුවන්. විපස්සනා භාවනාව අනර්ය භාවනාවක් වෙන්නේ නැහැ, අරිය භාවනාවක් පමණයි. ඒ නිසා අනර්ය භාවනා අරිය භාවනා කියලා දෙකක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රාණයාම භාවනාව කියලා උපනිෂද් ධර්මයේ වේදාගමේ ඒ කාලේ භාවනා ක්‍රමයක් තිබුණා. ඒ ප්‍රාණයාම භාවනාව නොයෙකුත් ආකාරයක මේ කසින පිරියම් කිරීමක්. නමුත් බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ, බුදු වෙන්නට පෙර බුදුහාමුදුරුවොත් මේ කසින පිරියම් කිරීම කළා. නමුත් බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කෙලෙස් මුල් උදුරන්න මේ කසින පිරියම් කිරීම බුදුහාමුදුරුව නිග්‍රහයට ලක් කළා. කිසි ශ්‍රාවකයෙකුට මේක අනුගමනය කිරීමට නොසුදුසු බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ, අරිට්ඨ සූත්‍රයේ, මේ වගේ සූත්‍ර ගණනාවක තියෙනවා මේ බුද්ධ භාවනාව කළ යුතුයි කියලා. හැබැයි මේකත් එදා සම්මතයෙන් සමාජයේ මිනිස්සු අහලා තිබුණු, දැනගෙන තිබුණු භාවනාව තමයි අස්සපස්ස ආනපාන. ඒ නිසා ඒ වචන දෙකම අස්ස සති පස්ස සති යොදලා මේ අස්සපස්ස පිළිබඳව දෙපැත්ත දුවතාවය පැහැදිලිව විග්‍රහ කළා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ භාවනා ක්‍රමය ප්‍රාණයාම භාවනා ක්‍රමයක් නෙමේ, භව උදුරා දමන බුද්ධ භාවනාව. රාග භව, ද්වේෂ භව, මෝහ භව සමුච්ඡේද ප්‍රහාණයෙන්, සමුග්ගාත ප්‍රහාණයෙන්, නිස්සරණ ප්‍රහාණයෙන්, පටිපස්සදි ප්‍රහාණයෙන් කෙලෙස් මුල් නැවත නූපදින ලෙස උදුරා දමන්නට උපකාරක භාවනාවක් මේ බුද්ධ භාවනාව. එනිසා බුද්ධ භාවනාවයි ප්‍රාණයාම භාවනාවයි එකක් නෙමේ, දෙකක්. මේක වෙන්කොට තේරුම් ගත යුතුයි. භාවනාව කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව, මාගදී භාෂාවට අනුව භාවනාව කියන්නේ යම් ආකාරයක, යම් පිළිවෙතක්, ප්‍රතිපදාවක් භාවිතයට ගැනීම. දෛනිකව ජීවිත කාලය තුළම භාවිතා කළ යුතු දෙයක් භාවනාව. එනිසා අපි භාවේතබ්බංච භාවිතං කිව්වේ මේ භාවිතයට ගත යුතු දේ, යහපත් දේ, ඇතුළට ගත යුතු දේ. එනිසා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළට යහපත් දේ ඇතුළට ගන්නත්, ඒ වගේම අයහපත් දේ භාවිතයට ගන්නත් තියෙන්නේ දොරවල් පහයි. මේ දොරවල් පහම අපි ඒ යහපත් දේ ඇතුළට ගන්න පාවිච්චි කරන්න ඕන. ඒ වගේම අයහපත් දේ පිට කරන්න, එළියට දාන්න, ඉවතට දාන්න, පහතබ්බංච පහිනම් කරන්න දොරවල් අරින්න ඕන. මේක තමයි ආනපාන අස්සපස්ස සේවිතබ්බා සේවිතබ්බා කරණීය අකරණීය මේ ආදී මේ නොයෙකුත් වචන වලින් බුද්ධ දේශනාවේ දේශනා කරවදාළ ධර්මය. ඉතින් ඒක නිසා මේක හොඳට නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් මේ භාවනාව කියන එක බොහෝ අය පටලවාගෙන තියෙනවා. මේ ප්‍රාණයාම අනාර්ය සමත භාවනාවක් ලෝකේ හැමදාම තියෙනවා. බුදු කෙනෙක් බුදු වුණත් නැතත් මේ සමත භාවනාව, මේ අනර්ය භාවනාව, මේ ප්‍රාණයාම භාවනාව ඕනම රටක බුද්ධෝත්පාද කාලෙත්, අබුද්ධෝත්පාද කාලෙත්, මේ බෞද්ධ රටකත්, අබෞද්ධ රටකත්, ඔය ඕනම ලෝකේ ඕනම මිනිහෙකුට මේ අනාර්ය භාවනාව, මේ ප්‍රාණයාම භාවනාව, මේ සමත භාවනාව කරන්න පුළුවන්. ඒකට කවුරුවත් එච්චර උපදෙස් අවශ්‍යත් නැහැ. මේ උස්මාදිල්ලට, උලන් රැල්ලට මේ හිත පවත්වාගෙන කරන වායෝ භාවනාවට, එහෙම නැත්නම් වතුර ආපෝ භාවනාව ආපෝ ගසින අර මැටි ගුලියකට පටවි ගසින පහනකට ආලෝකයකට තේජෝ ගසින වායෝ ගසින මේ වගේ ගසින පිරියම් කිරීමට එච්චර බණ දැනගන්න ඕනේ නැහැ ධර්මයේ දැනගන්න ඕනේ නැහැ කළ යුතු නොකළ යුතු දේ දැනගන්න ඕනේ නැහැ කරණියා කරණීය මේ වගේ කිසි දෙයක් නොදැන වුණත් මේ වගේ අනාර්ය ප්‍රාණයාම භාවනාවක් කරන්න පුළුවන්. නමුත් මේ බුද්ධ භාවනාව එහෙම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක කරන්න නියම ආකාරයට නියම උපදෙස් නිවැරදි උපදෙස් නියම වෙලාවට ලබා ගන්න ඕන. මේකේ වෙලාවක් තියෙනවා. මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී සිත මෙත්තානුසතිය වැඩි යුත්තේ තමන්ගේ හිතට අර තරහක් වෛරයක් ක්‍රෝධයක් ගැටුමක් එන අවස්ථාවේ. ඒ වගේම අසුභානුස්සතිය වැඩි යුත්තේ රාගයක් හිතට එන අවස්ථාවේ. ඒක යටපත් කළා ඒ වෙනුවට විරුද්ධ වූ ප්‍රතිවිරුද්ධ වූ කර්මස්ථානය අරගෙන. ඒ නිසා මේ භාවනාව බුදුහාමුදුරුවම නම් කළා අනතිවත්ත නට්ඨේන භාවනාව. අනතිවත්ත නට්ඨේන භාවනා කියන එකේ තේරුම අර අයහපද්දේ ඉවත් කළා එතනට ඒ වෙනුවට ඒ මොහොතේම යහපද්දේ ගැනීම කියන අර්ථයෙන් අනතිවත්ත නට්ඨේන භාවනා කියලා කිව්වා. එනිසා මේ භාවනාව අර හිතට ඒ මොහොතේ වර්තමාන මොහොතේ එන ඇට අයහපත් රූපයක් නම් කනට අයහපත් ශබ්ද රූපයක් නම් නාසයට අයහපත් ගඳ සුවඳක් නම් තරහ වෛරයක් ක්‍රෝධයක් හෝ එහෙම නැත්නම් ඇලෙන අල්ලගන්න උපාදානය කරගන්න ඒ මොනියම් රූපයක් වුණත් අර අනතියක් ඒකෙන් සිදුවෙනවා නම් තමන්ට වැරදක් සිදුවෙනවා නම් ඒකෙන් ඉවත් වෙලා එතන යහපත් දෙයින් පුරවන්නට උපකාර වෙනවා නම් අන්න ඒක අනතිවත්තන අට්ඨේන භාවනාව. එනිසා මේ බුද්ධ භාවනාව නිතරම ආනපාන සති සමාධිය කියලා විග්‍රහ කළා. ඒ වගේම මේ බුද්ධ භාවනාව භාවනා කරනකොට මේ ඉන්ද්‍රිය බොහොම ඒක රසට්ඨේන ඒකාග්‍රතාවයට පත් වෙලා ඒක රසට්ඨේන සිතක් ඇති වෙනවා. ඒ අර නානා අරමුණු කරා දුවන සිත විසුරුණු සිත කම්පණයට පත් වෙන සිත අර විස්සෝප වෙන සිත සහ මුලින්ම ඒකාග්‍රතාවයට පත් වෙන භාවනාව. එනිසා ආනපාන සති සමාධියේ නියමදිව තමන් ප්‍රායෝගිකව යෙදෙනකොට මේ හිතේ අර ඒකාග්‍රතාවය දැන් මේකේ සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා පහක් මේ භාවනාවේදී අර අනාර්ය භාවනාවලදී තියෙනවා. මෙතෙන්දී මේ ආනපාන සති සමාධිය වඩනකොට ඒ සවිතක්ක සවිචාර පීති සුඛ තේරුනේ නැතත් මේ හිතේ ඇතිවන ඒක රසට්ඨේන ඒකාග්‍රතාව තමන්ට තේරෙනවා. එකම අරමුණක් පිළිබඳවයි මේ නිවීම මේ මිදීම මේ විමුක්තිය පිළිබඳවයි මෙතෙන්දි සියලු දේ කරන්නේ හිතන්නේ කෙරෙන්නේ සියලු භාවනාවන් යොමු වෙලා තියෙන. ඒක නම් නිසා ඒක ඉන්ද්‍රයන්න් ඒක රසට්ඨේන භාවනා කියලා බුදුහාමුදුරුව පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ භාවනාව තවත් නමකින් නම් කළා. ඒ වගේම තදූපක විරිය වහට්ටේන භාවනා කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තුන්වෙනි ක්‍රමයට බුදුහාමුදුරුව විග්‍රහ කළා. තදූපක විරිය වහට්ටේන තදින්ම මුල් බැහැගෙන තියෙන ඔය නිච්ච සුඛ අත් මේ පංචස්කන්ධය ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි මේකෙන් තොරව සුවයක් සපතක් සාහනයක් ලබන්න බෑ. මේක තමයි එකම දේ මේ ලෝකේ තියෙන එකම යහපත සුය මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම කියන තදින්ම මුල් වැහැගත්ත දේ ගතිය තදූපක විරිය වහට්ටේන. වහට්ටේන කියන්නේ මේකෙන් හිත මුදවා හිත නිදහස් ගන්න ඕනේ ඒ සඳහා විරිය මේ රිය විරිය කරන්න ඕනේ අරිය වෙන්න ඉතින් ඒක නිසා ඒ නිසා මේක තදූපක විරිය වහට් වෙන භාවනාවක් හැටියට බුදුහාමුදුරුව පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියලා ඒ වගේම මේක ආසේවනට ආවසේවනාර්ථයෙන් භාවනාව අර ආසේවිතය භාවිතය බහුලීගතය යානිගතය වත්තිගතය සුසමාරද්දාය පරිචිතය මේක අපි යහපත් දේ දිගින් දිගටම ආශ්‍රය කරන්න පුරුදු වෙන්න ඕනේ පුහුණු වෙන්න ඕනේ හිත පදම් කරගන්න ඕනේ ඒ අනුව මේ ආනපාන සති සමාධියේ පිහිටනවා ඒ වගේම වැරදියේ පජාති පහනාති පස්සති ඒකත් අර ආසේවනට්ඨේන භාවනාවේ එක පැත්තක් දුවතාවයක් හැමතිස්සෙම හැමතැනම තියෙනවා ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕනේ මේ භාවනාව අර ප්‍රාණයාම ඔය කසින පිරියම් කිරීම උලන් ඇදීම පිට කිරීම හෝ බඩ පිම්බීම හැකිලීම හෝ වෙනත් කසිනයක් හෝ පටවි කසින තේජෝ කසින වර්ණ කසින කසින තියෙනවා 30ක් විතර බුද්ධඝෝෂ හාමුදුරුව ඉදිරිපත් කළ සම 40 කර්මස්ථාන වලින් 30ක්ම කසින පිරියම් නමුත් ඒ බුද්ධඝෝෂ හාමුදුරුව ඉදිරිපත් කරපු මේ කසින 30න් මේ වායෝ කසිනය තමයි බොහොම ජනප්‍රිය වෙලා ගියේ ඒක තමයි මුළු විශ්වය පුරාම රට පුරාම ලෝකය පුරාම අද පවතින අනික් පිරියම් අනික් කසිනත් පිරියම් කරනවා විශේෂයෙන්ම ඔය තේජෝ කසිනය පඨවි කසිනය ආපෝ කසිනය වගේ දේවල් කරනවා යම් යම් තැන්වල යම් යම් රටවල් වල අනාර්ය ක්‍රමය නමුත් වායෝ කසිනේ තමා මේ සංසාරේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ අතීතේ භාවිතා කරලා තියෙන මේ සියලුම පුද්ගලයන් සත්‍යයන් කුරා කුඹියාගේ පටන් මේ සියලුම දෙනා අතීතේ ලක්ෂ වාරයක් වායෝ කසිනේට සම ඇදිලා ආවස්තර බ්‍රහ්මතලේ හරහා වෙනත් චක්‍රාවාටයකට ගිහිල්ලා තියෙනවා ඒක පුරුද්දක් ඒ පුරුද්ද නිසා පුද්ගලයන්ට මේ වායෝ කසිනය බොහොම ප්‍රියයි. ඒකෙන් සුවයක් වෙනවා. ඒකෙන් යම් සමතයක් වෙනවා. ඒ නිසා ඒකට ඇලිනවා. ඒක නොදැන මේ දෙන්නට යන ස්වභාවයක් ගතියක් පුද්ගලයන් ගාව සත්‍යයන් ගාව තියෙනවා. ඒක අතීතයේ අනන්ත විශ්වයට පුරුදු කරලා පුහුණු කරලා තියෙනවා. නමුත් මේ බුද්ධ භාවනාව එහෙම පුරුදු වෙච්ච එකක් නෙමෙයි. මේක පුරුදු වුණා නම් පුහුණු වුණා නම් අර නිවනටම ඒකාන්ත වශයෙන්ම උපකාර වෙනවා. එනිසා මේක ඊට වඩා හුඟක් ගැඹුරු භාවනාවක්. ඒ වගේම බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන තුරු මේ බුද්ධ භාවනාවක් ලෝකේ පවතින බෑ පවතින්නේ නැහැ. මේ බුද්ධ භාවනාව තියෙනවා නම් ඒ පුද්ගලයාට අර මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේ කිව්වා වගේ දින 14කුත් අවුරුදු 7කුත් ඇතුළත නියම නිවැරදි ආනපාන සති සමාධියේ පිහිටා සතරාර්යපට්ඨානෙ වැඩුවා නම් මගඵල සාක්ෂාත් වෙලා නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ බුද්ධ භාවනාව මේ වන විට දැන් අවුරුදු මේ සිය ගණනක් 1800ක් විතර මේ බුද්ධ භාවනාව ලෝකේ පැවතුනේ නැහැ. එහෙම නැත්නම් කවුරුවත් කියා දුන්නේ නැහැ. කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔය කසින පිරියම් කිරීම තමයි කියා දුන්නේ, දැනගත්තේ, තේරුම් ගත්තේ. යම් කිසි කෙනෙක් ඔය අතරතුරත් මේ නිවැරදි බුද්ධ භාවනාව තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා ඒ නියම බුද්ධ ආනපාන සති සමාධියේ පිහිටලා මගපල් ලැබලා තමයි කෙලවර වෙන්නේ. නමුත් ඒ පුද්ගලයාට කොමාරි මේක ලෝකයට ප්‍රකාශ කරන්න කියන්න බැරිකම තිබුණා බැරි වුණා ඒක නිසා මේක යටපත් වෙලාම ගියා ඒ නිසා නිවන් දකින්නට බැරි වුණා මේක ධර්මතාවයක් මේ බොහෝ පෘථග්ජන ලෝකයා මේ බුදුහාමුදුරුව මතු කළ ධර්මය වචනවලින් කියලා ප්‍රකාශ කළ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඉදිරිපත් කළා පිරිසිදුව දේශනා කරපු මේ නිර්මල බුද්ධ ධර්මය කාලයාගේ වැවෑමෙන් පුද්ගලයන් විසින්ම වචනයෙන් වචනම පාවිච්චි කරලා පද පරම ලෙස මේ ධර්මයම යටපත් කරනවා වහනවා. බුදුහාමුදුරුව වචන ඉදිරිපත් කළාමයි මේ ධර්මය මතු කළේ. ඒ වචනම පාවිච්චි කළා, ඒ වචනවලට වෙන වෙන අර්ථ දීලා මේ ධර්මයම යටපත් කළා මිනිසුන් අතරමං කරනවා. එක නියාම ධර්මයක්. එනිසා පින්වත් නිවන් දකින්නට තරම් පුණ්‍ය ශක්තියක් නැති, පුබ්බේතගත පුණ්‍යතා ශක්තිය නැති පුද්ගලයන් ඉන්න කාලෙක මේ ධර්මය පවතින්නේ නැහැ, පවතින්න බෑ. මේ නියම බුද්ධ භාවනාව යට වෙනවා. ඒ වගේම නිවන් දකින්නට තරම් පින්වත් මිනිසුන් සමූහයක් ඉපදෙන කාලෙක මේ බුද්ධ භාවනාව මේ සියලු අංගෝපාංගෝ සහිතව, සියලු කාරණා සහිතව, චත්තාරෝඨානානි සහිතව මේ මග විවෘත වෙන්න ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට විග්‍රහ කරන්න පුළුවන් උත්තමයෙන් බිහි වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒ ධර්ම නියාමයට අදාළව. ඒ නිසා බුදු කෙනෙක් උපදින්නේ මේ ධර්මය අහන්න, තේරුම් ගන්න, අනුගමනය කරන්න, අනුගමනය කළ මගඵල ලබන්නට තරම් පින් ඇති පුද්ගලයන් මිනිසුන් ජීවත් වෙන තැනක, රටක, අවස්ථාවක, යුගයක දී පමණයි. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. මේ ධර්මය අර නායන් ධම්මෝ දුප්පඤ්ඤස් පඤ්ඤත්තසායන් ධම්මෝ, ප්‍රඥාවන්තයන් ඉන්න තැනකට පමණයි මේ වචන ටික තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මය හරියට තේරුම් ගන්න. එනිසා මේ ධර්මය අද වුණත් බොහෝ අයට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක සාධාරණයි. එනිසා අපි ඒ අයටත් අනුකම්පා කරලා ඒ අය කෙරෙහි ද්වේෂයක් වෛරයක් ඇති කර නොගෙන, නමුත් මේ ධර්මය මතු කරන හැම අවස්ථාවකම දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාම එදා තිබුණු ආගම්වල තිබුණු ඒ ප්‍රතිපදා මේ පිළිවෙහෙත්තෙහි තිබුණු අර බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කළා. ඒක දේශනා කළේ නැත්නම් මිනිස්සුන්ට මේ වරද හැටියට කිව්වේ නැත්නම් වරද තේරුම් ගන්න බෑ. ඒ නිසා වරද පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුවම එදත් කිව්වා. අර සත්‍යක වච්චකෝත්ත එදා උපනිෂද් ධර්මය බොහොම ශාස්ත්‍රුවරේ. බුදුහාමුදුරුව එදා ඒ වරද හැටියට පෙන්නවා. ඒ වරදෙන් එයාව මුදවා ගන්න, එයාගේ අනුගාමිකයන්ව මුදවා ගන්න ඒ වරද නිවැරදි කළ පෙන්නවා. ඒව නිවැරදි ප්‍රතිපදාව පිළිවෙත පැහැදිලිව තේරුම් කළ දුන්නා මිනිස්සුන්ට අනුගමනය කරන්න පුළුවන් විදිහ. ඒ නිසා අදත් වැරදිච්ච තැන් වැරදියට ලියපු පොතපත දේශනා සියලු දේ පෙන්වන්න ඕන. ඒ වැරද්ද පෙන්නලා ඒ වැරද්ද දිගින් දිගට පවත්වාගෙන යෑම තමයි අර සමුදය. ඒ වැරද්ද දිගින් දිගටම පවත්වාගෙන යනවා නම් නිවන දිගින් දිගටම වැහෙනවා. ඒ නිසා වැරද්ද හැටියට පෙන්වීමත් ඒ වැරද්ද දිගටම පවත්වාගෙන යෑම ඉවත් කිරීමට කළ යුතු පිළියමත්, ඒ වැරද්ද නිවැරදි කිරීමත්, ඒ වැරද්ද නිවැරදි ප්‍රතිපදාවකට පිළියෙතක් හැටියට අනුගමනය කරන්න පුළුවන් විදියට කියා දීමත් මේ හතරම චතු අරිය සත්‍ය. එනිසා මේක වරද තමා දුක, වරද දිගින් දිගටම පවත්වාගෙන යන තමා දුක්ඛ සමුදය, වරද නිවැරදි කිරීම තමා දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදාව තමා නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරන්න නිවැරදි මඟ කියා දීම. ඉතින් ඒක නිසා මේක මේ ධර්මය කවදා හෝ යට යනවා, මතු වෙනවා, නැවත යට යනවා, නැවත මතු වෙනවා. මේක සදාකාලික නෑ. සබ්බේ ධම්මා අනත්තාති. මේ ධර්මය හැමදාම තියෙන විදියක් නෑ. මොකද නිවන් දකින්නට පින්වත් පිරිසක් ඉන්න අවස්ථාවක පමණයි මේ බුද්ධ ධර්මයෙන් කාට හරි වැඩක් ගන්න පුළුවන්. අනික් දවස්වල ඔය අනික් යුගවල කාලවල වැඳ පුද පුද හැද හැද පතපත මේ ලෞකිකත්වය තුළ යම් ලෞකිකත්වය තුළින් යම් සහනයක් ලබන්න ආගම් තියෙනවා. ඒක නිසා අපි මේ ආගම් තියෙන්න ඕන, ආගම් බැහැර කරලා හරියන්න ආගම් වලට නිග්‍රහ කිරීම නෙමෙයි අපි කළ යුත්තේ. මේ ආගමේ අර බුදුහාමුදුරන්ගේ ධර්මය මාර්ගන, ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයම විකෘති කළා වෙනස් කළා, අර අපායට යන අනන්තරික පාප කර්මයන් කරලා මේ බුදුහාමුදුරන්ගේ භාෂිතයේ ධර්මය දේශනාව විකෘති කළා වන පාපය පෙන්වා දෙන්න ඕන. ඒ අයවත් ඒ සතර අපාදුකෙන් මිදවා නිදහස් කරගන්නත්, ඒ අයව මේ මගට යොමු කරන්නත් මේ වරද පැහැදිලිව පෙන්වලා දීලා මේ වරදෙන් ඒ අයව මුදවා ගන්න ඕන. ඒක තමයි යුතුකම. ඒක තමයි මේ බුද්ධ ධර්මයේ දැනුවත්කම කියන්නේ. ඒ නිසා මේකට මේ පැහැදිලිව පිරිසිදු නිර්මල බුද්ධ ධර්මය ප්‍රායෝගිකව කියා දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඉතින් ඒක නිසා පින්වතුනි මේ භාවනා වැඩසටහනෙන් අපි මේ දවස් 6ක් තුල ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ත්‍රිපිටකයේ ත්‍රිපිටකාගත සූත්‍ර ධර්ම වලින් භාවනාවට අදාළ වූ මූලිකම සූත්‍ර ධර්ම 15ක් විතර තමයි මේ භාවිතා කළේ. ඉතින් ඒක නිසා මේ සූත්‍ර ධර්ම 15ක් මේ නිවන් දකින්න අවශ්‍ය නැහැ. නමුත් මේ කාලාන්තරයක් තුළ මේ වැහිලා ගිය ධර්මය මතු කරන්න මේ සූත්‍ර ධර්ම බොහෝ ගණනක් ඉදිරිපත් කරන්න වුණා. ඒකයි හේතුව. නැතු වෙන එකක් නෙමෙයි. නැත්නම් මේ සූත්‍ර ධර්ම මේ ධර්මය වැහිලා ගියේ නැත්නම් එක බණපදයකින් වුණත් කෙනෙකුට නිවන් දකින්න මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් අද අර හොඳ දේ වහලා යටපත් කළා, ඒ පදවැල්ම නරක තේරුමකින් අර්ථයකින් ලෞකික අර්ථයකින් පද පරමාර්ථයකින් ලෝකේ හදන්න ඒ පදවැල්ම පාවිච්චි කරන කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු හිතුවා මේ ලෝකේ හදන එක තමයි, මේ ලෝකේ පවත්වන එක තමයි, දෙව් මිනිස් සැප ලබන එක තමයි, රජ සැප සිටු සැප ලබන එක තමයි, දිගින් දිගටම ඒ දිව්‍ය ලෝකවල උපදින එක ජීවත් වෙන එක තමයි නිවන කියලා. ඒ තත්වයට මිනිසුන්ගේ මොලේ වෙනස් කරලා උගන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කොයි මොන දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගියත් මොන රජ සැප සිටු සැප ලැබුවත් එතනත් ස්ථිරක් නිත්‍ය බවක් නැහැ. සැපක් නැහැ. කොයි මොහොතක හෝ අපායට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සියලුම දෙනා මේ අපි මේ හිතන විදිහට වැඩ කරන ලෝකයක් නැහැ. හේතුව කොයි හෝ මොහොතක වැරදුන ගමන් ඵලය තමන්ට උරුම වෙනවා. ඒ නිසා අපාය යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි නොදැනම මේ හොඳට ප්‍රියයි මනාපයි කියලා ධර්මය කියලා කියන බොහෝ දේ වැරදියට කිව්වොත් හතර අපාය තමයි නවතින්නේ. ඒකෙන් බේරෙන්න තමයි අවමාසයෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ඕන. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය නිවැරදිව තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට සෝතාපට්ටි ඵලයට පත්වීම කිසිසේත් අමාරුවක් අපහසුවක් මේක ඇත්තේ නැහැ. මේක නිරුත්සාහයෙන්ම තමන් අර යථාවාදී තථාකාරී වුණොත් ඇත්ත ඇති හැටියට තේරුම් ගත්තොත් ඇත්ත ඇති හැටියට දැක්කොත් මේ අසාරට්ඨේන අනත්ත බව ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඊට පස්සේ තමයි ඇත්ත ඇති හැටියට දැක්කාම සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ තමයි ඉතුරු මේ රාග දේශ මොහ කාම රාග පටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා මේ සංයෝජන මේ බැමි වලින් මිදී නිදහස් වෙන්න කල්පනා කරන්න කටයුතු කරන්න ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒක නිසා ඇත්ත ඇති හැටියට දකිනා තාක්කල් මේ සීලයත් මේ සමාධියත් මේ කියන මේ මාර්ගාංගත් වැහෙනවා. ඒ නිසා සීලබ්බත පරාමාසයට යනවා. සිල්වත රකිමින් ම මේ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන වැරදි පිළිවෙතක් වෙනවා. මේ සීලේ හෝ සමාධියේ හෝ පිහිටන්න බෑ ප්‍රඥාවක් නැතුව, යම් ආකාරයක නිවැරදි දැනුමක් නැතුව. ඒකයි සෝත අවධානයේ පඤ්ඤා සුතමේ ඥානෙ නැතුව සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානෙ ලැබෙන්නේ. ඒ නිසා නිවන් දකින්නට උපකාර වන සීලමේ ඥානෙ ලබන්න නම් සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානෙ ලැබිය යුතුයි. ඒ වගේම චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ, මග්ගේ මග්ඥානෙ, මේ සියලු ඥාන අර සුත්තාන සංවරේ පඤ්ඤා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලබාගත යුතු දේවල්. එනිසා තමයි මේ දවස් හතක් තුළ මේ පාර යා යුතු පාර, එවැගේම නොයා යුතු පාර, පාරවල් දෙකක් තියෙනවා. මග්ගේ මග්ග, මග සහ නොමග දෙකම විග්‍රහ කරලා, වෙන් කරලා, විස්තර කරලා, පැහැදිලි කරලා පෙන්වලා දුන්නේ. එනිසා මෙතෙන්දී මේ සතියක් තුළ කළේ අපි මේ ඔය කියන භාවනා මධ්‍යස්ථානවල ටියුෂන් පන්තිවල තිබුණු වගේ මේ භාවනා කරවීමක් නෙමේ. මේ භාවනා කරන්නට උපකාර වන දැනුම, ඥානය ප්‍රායෝගික වශයෙන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ දෙපැත්ත පෙන්වල දීම. ඒ අනුව හොඳට මඟ පේනවා. ධම්ම චක්කුන් වුණා, ධම්මද ඇස පෑදුනා. ධම්ම ඇස පෑදුනාට පස්සේ, ඒ ධම්ම ඇස පැහැදෙව්වට පස්සේ දැන් යම් ආකාරයක මග නොමග හොඳට තේරෙනවා. ඒ නිසා ධම්ම ඇස පැහැදිවීමට පුළුවන් වෙන්නේ මේ ධර්මය බණ භවනසන ක්‍රමය දේශනා කිරීමෙන් පමණයි. බුදුහාමුදුරුව කවදක්වත් කිසි දවසක භාවනා පන්ති පැවැත්වුවේ නැහැ, භාවනා කෙරෙව්වේ නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් පැයක් දෙකක් හෝ විනාඩි පහක් හෝ බණ ඇහුව පුද්ගලයෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණා. ධම්මචක්කුන් උදපාදි වුණා, ධම්මස පෑදුණා, චක්කු කරණී වුණා. ඊට පස්සේ ආනපාන සති සමාධියේ පිහිටලා කටයුතු කරනකොට ඒ පුද්ගලයාට අර චක්කු කරණී වලට පස්සේ ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තන්ති කියන තත්වයට පත් වෙනවා. ඒක ඉබේ වෙනවා. අර ධම්මස පෑදීම තමයි මේ වැහිලා තියෙන ධම්මස මතු කරලා පහදා දීම තමයි බුදුහාමුදුරුව කළේ. ඒ නිසා ඒක තමයි අමාරුම වැඩේ. මේ ධම්මස වැහුණට පස්සේ මේ ධම්මස වැහෙන්නේ බොහොම කට තුනකින්, අඳුරු තුනකින්, රාග අඳුරෙන්, ද්වේෂ අඳුරෙන්, මෝහ අඳුරෙන් තුනෙන්ම සම්මතයෙන්, සම්ප්‍රදායෙන්, සංස්කෘතියෙන් මේ ධම්මස වැහිනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේ ධම් ඇස පාදා ගන්න, චක්කුකරණී වෙන්න මේක ධර්මය අහලා තේරුම් අරගෙන මේ මග හොයාගන්න ඕනේ. නොමග, ඒ වගේම නොමගත් හොයාගන්න. අර යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙකම තියෙන්න ඕනේ. මේ පැවැත්ම තුළ දෙකක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා හැම තැනකම. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ ද්වතාවය තමයි විග්‍රහ කළේ. සේවිතබ්බා අසේවිතබ්බා, කරණීය අකරණීය, සේවිතබ්බා අසේවිතබ්බා, ආන පාන, අස්ස පස්ස, සුව අසුව, මේ හැම තැනකම කරණීය අකරණීය දෙපැත්තක් අනිවාර්යෙන් තියෙනවා. එක පැත්තක් දැක්කට, දැනගත්තට, තේරුම් ගත්තට නිවනක් ලැබෙන්නේ නැහැ. දහම් ඇස පැහැදෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙපැත්තක් තියෙන බව, මේ පැවැත්ම තුළ කාසියක දෙපැත්තක් තියෙනවා වගේ මේ පැවැත්ම තුළ හොඳ නරක දෙකක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තම අපි දැනගත යුතුයි. ඒ නිසා දෙපැත්තම දැනගත් පුද්ගලයෙක් තමයි හරියටම යන්න පාර දකින්නේ. වැරදි පාරක් දකින්න ඕන, වැරදි පාර අත්හරින්න පුළුවන් වෙන්නේ හරි පාර දැක්කට පස්සේ. හරි පාරයි වැරදි පාරයි දෙකම දැක්කේ නැත්නම් කොයි පාර යනවද කියලා තමන්ට නිනව්වක් නැහැ. එකයි මේ සිද්ධ වෙන්නේ පෘථග්ජන ලෝකයාට. ඒ නිසා පාරක් හොයාගන්න බැරුව මම් මුලා වෙලා සිටිය හැම කෙනෙකුටම මේ ධම්මස පාදලා මේ පාර පෙන්වන්නයි, මේ පාර කියා දෙන්නයි, මේ පාර මතු කරලා දෙන්නයි මේ සතිය තුළ මේ උත්සාහය ගත්තේ. දැන් පාර දැක්කා, පාර දන්නවා. මේ පාරේ අඩියෙන් අඩිය යනවද නැද්ද කියන එක තමන්ගේ තීරණයක්. මේ පාර යන්තම් දැනගත්තත් පාර යනකම් ගමන් කරනකම් හරියටම පාර සුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පාර දැනගත්ත හැම කෙනෙක්ම දැන් උත්සාහයක් දැරිය යුතුයි. දෛනිකව හැම අවස්ථාවකම මේ පාරේ නිවැරදිව යන්නත් අර වැරදි දේ හිතෙන් අයින් කරලා අර ආනපාන දෙකම කරන්න. ඉතින් ඒ සඳහා මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධර්මය උපකාර වේවා, හේතු ආසනා වේවා. දැන් අවසාන වශයෙන් එතකොට තවත් පැයක් තියෙනවා. අපි 4:45 විතර මේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. තවත් පැයක් තියෙනවා. මොනවා හරි මෙතෙක් කල් අහන්න බැරි වුණු, තවත් විසඳ ගන්න බැරි වුණු නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි තවත් එනවා ඉස්සරහට ප්‍රශ්න. ප්‍රශ්න එන්න නැතුව ඉතිෙන්නේ මේක මේක කරගෙන යනකොට තමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට මේ හේතුඵල ධර්මයට මහගල්පා බලා ණය විනයට සසඳා බලන්න පුරුදු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. එතකොට හරියටම යා යුතු පාර සහ නොයා යුතු පාර දෙකම දකි. කළ යුතු දේ කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම දකි. ඒ නිසා මේක යන්න ඕනේ පාරේ. නැතුව හරියන්න යනකොට තමයි තේරෙන්නේ මේක මේක දැන් ප්‍රශ්නයක් ආවම ඒව තම කර්මස්ථාන. ඒව තම හරියට තේරුම් අරගෙන. ඒ නිසා සමහර විටක මේ පළවෙනි වරම මේ මේ භාවනා වැඩසටහනට ආපු අයට සමහර විට තව දුරටත් තේරුම් ගත යුතු දේවල් මේ එනකොට මේ පේන්න ගන්නවා, තේරුම් ගන්න ගන්නවා. ඒ නිසා මේක මාස දෙකක් තුනක් ගියාම තමන්ට නොයෙකුත් අත්දැකීම් ලැබෙනවා. ඒවා තමන් පුළුවන් නම් පොතක හරි ලියාගෙන ඇවිල්ලා ඊගාවට භාවනා වැඩසටහනකට නැවත අහන්න. මෙහෙම ප්‍රශ්නයක් ආවා, මෙහෙම දෙයක් වුණා මේ යනකොට. හැබැයි ඒ නිවෙන්න ගත්තාම ඒ සියලු ප්‍රශ්න ඔය හේතුඵල ධර්මයට බහගල්පා බලා එතනින්ම ඒ ප්‍රශ්න උදුරලා අයින් කරන්න, අහස් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රශ්න උදුරා අස් කිරීම තමා ගැටලු වැරදිදේ කම්ම උට්ටාන කිරීම තමා මෙතන මේ කරන්න ඕන. කම්ම උට්ටාන කිරීම. උට්ටාන කියන්නේ උදුරා දමනවා. කම්ම කියන්නේ කරපු මොහොතේ ඉඳන් ආපසු හොඳ හෝ නරක හෝ ප්‍රතිඵලයක් ලැබෙන පිං හෝ පව් හෝ දෙක කම්ම. එනිසා අර සුගතියට යන දේත් කම්ම, දුගතියට යන දේත් කම්ම. පිංකම් දෙකම, පව්කම් දෙකම කම්ම. දෙකම උදුරාගාමියෝ තමයි කම්ම උට්ටාන කියන එකේ තේරුම. කම්මට්ටාන. ඒ දෙකම පැවැත්ම මිසක් නැවැත්ම නෙමෙයි. ඒ නිසා මේක අර මෙතෙක් කල් හිතුවා වගේ මේ සුගතිය අර සෞත්තරං. සෞත්තරං කියන්නේ ඔය දේව් සැප, රාජ්‍ය සැප, බ්‍රහ්ම සැප, සිටු සැප, මිනිස් සැප, මේවා සෞත්තරං. ඒක නිවන නෙමෙයි. අනුත්තරං නිවන. නිවනේ ඒ සැපක් බලාපොරොත්තු වන්න උපේක්ෂිතක් තියෙන. ඉතින් ඒක නිසා මේ හිතේමයි ඇති කරගත යුතු. ඔය අපේක්ෂාවක් තියෙනවනම් උපේක්ෂාවක් නෑ. අපේක්ෂාවක් තියෙන තාක් කල් බලාපොරොත්තු තියෙනවා, හඹා යනවා බලාපොරොත්තුවක් දිගේ, රෝද ගහනවා. නමුත් අර උපේක්ෂිතක් තියෙනකොට රෝද ගහන්න මැනමැනින්න සාපේක්ෂතාවෙන් යන්නේ නෑ. ඒ දෙකම අස් කරනවා.
සහ චේතෝ මුක්තිය සහ චේතෝ මුක්තිය අතර වෙනස මොකක්ද?
ඔව් පළවෙනි ප්‍රශ්නේ චේතෝ විමුක්තිය කියන්නේ රාගය ద్వේෂය කියන මේ හිතේ උපදින කෙලෙස් ගති දෙක తాවකාලිකව යටපත් කරන ක්‍රමය චේතෝ විමුක්තිය. ඒ රාගය ద్వේෂය නැවත උපදින්නේ මෝහය තියෙන නිසා. ඒ මෝහය උදුරා දැම්මහම න මෝ කියන තත්වයට පත් කර ගමන්ම අර චේතෝ විමුක්තිය අකුප්පා වෙනවා. අයි ඒ චේතෝ විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. කම්පණයට පත් වෙන්නේ නැහැ. කුප්පණය වෙන්නේ නැහැ. ඒකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. අර චේතෝ විමුක්තිය ඕන වෙලාවක අර ප්‍රාණයාම චේතෝ විමුක්තිය අර අනාර්ය අභිඥා ධ්‍යාන ඕන වෙලාවක ජීවත් වෙලා ඉන්න කාලේ හෝ මරණයේදී හෝ ඒවා අවසන් වෙනවා. ඒවා දිගටම යන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලෙකත් ඔය බුදුහාමුදුරුව අනන්ත අප්‍රමාණ දේවල් කිව්වා. මේ චේතෝ විමුක්තිය ජීවිත කාලෙම නැති වෙලා යනවා. ඔය ඊට පස්සේ කියපු බොහෝ තැන්වල තර අනුරාධපුර යුගයේ පුද්ගලයෙක් චේතෝ විමුක්තිය ලැබලා ආසින් අභිඥා ලැබලා යනවා. එනකොට අර විදක නෙළුම් මල් නෙළන අර හොඳ සින්දුවක් කියපු ගෑනු කෙනෙක්ගේ කටහඬ අහනද රූපේ දැකලා ඇවිල්ලා කන ඇල්ලාගෙන ගිය කතාවක් තියෙනවා. අර ආසෙන් ගිය මිනිහා දැන් ඉගන්නෙක් වගේ කන වැල අල්ලාගෙන ගියා. මොකද්ද? අර චේතෝ විමුක්තිය කඩා වැටුණු නිසා. නමුත් අර මේ ආර්ය ඥාන ලැබලා මේ ප්‍රඥා විමුක්තිය ලැබුණා නම් මේක අකුප්පා චේතෝ විමුක්තිය. ඒක කවදක්වත් කිසි දවසක මොනවා දැක්කත් මොනවා බැලුවත් ඇහුවත් මොනවා වින්දත් මේ හිතේ කම්පනයක් විස්සෝපයක් වෙනස්කමක් කැත හිතක් ඇති වෙන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒකයි අකුප්පා මේ චේතෝ විමුක්තිය. මේ විමුක්තියේ වර්ග තුනක් තියෙනවා. විද්‍යා විමුක්තිය, ප්‍රඥා විමුක්තිය. ඒ විමුක්තිය ඒ දෙක නිවන චේතෝ විමුක්තිය පැවැත්ම තුළ තියෙන මේ යම් විමුක්තිය. එනිසා මේ චේතෝ විමුක්තිය දෙආකාරයි. අර චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා. ප්‍රඥා විමුක්තිය ලැබූ පුද්ගලයාට ලබන චේතෝ විමුක්තිය අකුප්පාමේ චේතෝ විමුක්තිය. ඊළඟට බුදුහාමුදුරුව මේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තුන්තර ආකාරයක බුදුහාමුදුරුවන් වෙනුවෙන් පූජා වස්තු බුදුහාමුදුරුව ජීවිත කාලය තුළ අනුදැන වඩාලා. උද්දේශික, පාරිභෝගික, ශාරීරික. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ ශාරීරික කියලා හිතන්න හොඳ නැහැ. දැන් බුදුහාමුදුරුව පළමු කොටම දුන්නේ ශාරීරික ධාතු. මොනවද? කෙස්. දැන් මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ මේ ජයශ්‍රී මහ බෝධිය ගාව ඉඳන් යනවා ඉසිම්බැස ගලට, ඉසිවසනාරාමයට මේ පළවෙනි ධර්ම දේශනා කරන්න පෙර හම්බුණා තපස්සු බල්ලුක. එයාය අර මේ දානයක් දුන්නා. ඒ නිසා එයාය ඉල්ලුවා යමක් පූජා කරගන්න. බුදුහාමුදුරුව අර හිසකෙස් ටිකක් ලබා දුන්නා. සිරි හඬු. මෙයා මේ බුදුහාමුදුරන්ට ඒ කාලේ කිව්වේ සිරි. ඒ සිරි කියන බුදුහාමුදුරුව හඬු කියන්නේ කෙස්. කෙස් ටිකක් දුන්නා. සිරි හඬු තැන්පත් කළා. සිරි හඬු සෑ මේ ගොඩනගලා පොඩි චෛත්‍යයක් අඩි 4ක විතර උස චෛත්‍යයක් තනි කළු ගලෙන් හදලා මේ කේස ධාතුන් වහන්සේලා තැන්පත් කළා. වඳින්න ගත්තා අර ඕ කෝකිලායි කලපෝ ගාවින් ගොඩට එන මේ වෙළඳු යන සියලු වෙළඳු බැඳලා. ඒ නිසා පළවෙනි චෛත්‍ය මේ සිරි හඬු සෑය. එක පස්සේ ගිරි හඬු සෑය වුණා. ඒ සිරි ආය මේක හැදුවේ එක පස්සේ තිරි ආය උනා. ඒ නිසා ඒ බුදුහාමුදුරුව පළමු කොටම මේ කේස ධාතු දුන්නේ. ඊළඟට නකා ධාතු දුන්නා. ජීවත් වෙලා ඉන්න කර්ම. ඒවා ඔක්කොම ශාරීරික ධාතු. ඊට පස්සේ මේ බුදුහාමුදුරුව පරිභෝග කළ දේවල්, පරිහරණය කර දේවල්, වජ්‍රාසනය, බෝධීන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඒ සියලු දේවල් පාරිභෝගික බුදුහාමුදුරන්ගේ සිවුරු ප්‍රාත්‍රා තැන්පත් කළා. අර බඹරගල් සලු මිනි සෑය හැදුවා. ඒ සලු බුදුහාමුදුරුව පාවිච්චි කළ සලුවක් පූජ කළා අර සක්කස්ස පණිත රජුරුවන්ට. එතෙන්දි සලු මිනිසහයක් හදලා බුදුහාමුදුරුව වෙනුවෙන් පූජ කළා. බුදුහාමුදුරුව පාවිච්චි කළ පාත්‍රයකුත් එතන තිබ්බා. ඊට පස්සේ ටිකක් කල් යනකොට අවුරුදු 20කට 30කට පස්සේ බුදුහාමුදුරුවන්ගේ මේ සිරිපතුල දැක්කා අර බ්‍රාහ්මණය. ඒ සිරිපතුල දැකලා ඒ සිරිපතුල පිළිබඳව බොහොම මහා අද්භූත ආශ්චර්ය තත්ත්වයක් දැක්කාම අර චක්ක වරංකිට රත්ත සුපාදෝ කියන මේ ගාථා සමූහයෙම තියෙන්නේ මේ සිරිපතුල තිබුණු අර චක්‍ර පිළිබඳව ඒ ගති ලක්ෂණ ඒ ලක්ෂණ පිළිබඳ. ඒ අනුව බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙම මේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල අර ශාරීරික ධාතු වලට වඩා වෙනස් උද්දේශික වස්තුවක් හැටියට බුදුහාමුදුරුවන්ට වෙනුවට මේ සිරිපතුලට වඳින්න ගත්තා. ඒ නිසා බුදුහාමුදුරුව ජීවමාන කාලෙම ශාරීරික උද්දේශික පාරිභෝගික තුනටම වන්දනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවේ කනුදෙන වදාලා බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ බුදුහාමුදුරුවන්ගේ ශරීරයෙන් ශේෂ වූ ඒ ධාතුන් වහන්සේලා විතරක් නෙමේ ශාරීරික ධාතු. දැන් ඔය නකාබේරවල තියෙනවා හැම තැනම මර්දංකඩවල අනුරාධපුරේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඒ වගේම පොළොන්නරු දිස්ත්‍රික්කේ නකාබේරවල නියපොතු තැන්පත් කළා හදපු වේරවල් තියෙනවා. කේස ධාතු තියෙනවා මයියංගනේ කිරියන්ටෑ තව නොයෙකුත් තැන්වල තිබ්බා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ තියෙන ධාතුන් වහන්සේලත් ඒත් ශාරීරික ධාතු හැටියට වන්දනා කරන්න පටන් ගත්තා. ඔව් ඒක අර මේකනේ. දැන් ඔතන දෙව්දානුවර කිව්වේ දෙව්දානුවර කිව්වේ මේ කන්ද මුදුන තිබිච්ච නිසා දෙව්දානුවර කන්ද මුදුනේ තමයි මේ සලු මිනි සෑය. සලුව දැන් බුදුහාමුදුරුව අර උප්පත්තිය ලැබූ තැනට ගියා අවුරුදු ගානකට පස්සේ සිහිපත් කරන්න මේ ඉන්ද්‍රසාල ගුහාවට. එතෙන්දි එතන හිටිය රජවරු දෙන්නෙක් හිටියා සක්කස්ස පණිත සක්කස්ස දේවානමින්ද. සක්කස්ස දේවානමින්ද කියන්නේ ඒ චක්‍රවර්ති පරපුරෙන් එන දේව ගෝත්‍රයේ දෙවි කෙනෙක් දේවයන් වහන්සේ කෙනෙක් කිව්ව රජ කෙනෙක්. ඒ රජතුමා මේ රටේ ඒ කාලේ ඔය කුණ්ඩසාලි තමා මාලිගාව තිබුණේ. ඒ රජතුමා ඇහිලා මේ බණ අහලා අර සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළේ සක්කස්ස දේව පණිත සූත්‍රය දේශනා කළේ මේ බඹරගල එතෙන්දි. එතෙන්දි ඒ රජතුමා ඉල්ලුවා අපිට වැඳ පුදා ගන්න දෙන්න කියලා. එතකොට සලුවක් දුන්නා. ඒ සලුව තැන්පත් කළා බඹරගල කන්ද මුදුනේ අඩි 4ක විතර තනි කළු වලින් ඇදුව කුඩා චෛත්‍යයක් හදලා ඒ කාලේ වන්දනාමාන කරා. ඒක සලු මිනි සෑය. ඒක තමයි සලු මිනි සෑය. ඔව් දැන් එහෙ නෑ මොකවත්. එහෙ නෑ මෙහෙන් එහෙ තියෙනවා නම් මෙහෙන් ගෙනිච්ච දෙයක් විතරයි. මෙහෙන් ගෙනිච්ච දැන් ප්‍රධාන දන්ත ධාතුන් වහන්සේලා හතර නමම මේ ලංකාවේ අදත් තියෙනවා. අකු ධාතුව, ලලාට ධාතුව, ඌර්ණ රෝම ධාතුව මේ සියලු ධාතු කොහෙද තියෙන්නේ? ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ ඉපදිලා ඉන්දියාවේ පිරිනිවන් පෑවා නම් ඔය දෙයිද? ඔය එකක්වත් හම්බු වෙන්නේ නැහැ දෙන්නේ නැහැ. ඈ ඔය දෙන්නේ නැහැ එකක්වත්. මේවා මේ රටේ දෛනන් තිබුණා අදත් තියෙනවා. කොහෙවත් ගෙනිච්චෙත් නැහැ. ගෙනිච්චත් ආපහු මේක ආපහු ගෙනව. මේවා කල්පනා කරන්න බැරි සිංහල මිනිස්සු තමයි සිංහල හාමුදුරුවෝ තමයි අද ඉන්නේ. ඒක තමයි අර පර ගැටි කියන්නේ. එතන දුර්ගේශ්වරී කන්ද නෙමෙයි. දැන් අද ඉන්දියාවේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් උනායි කියලා ඔය ධර්මපාලතුමා හොයාගත්ත තියෙනවනේ අර මහන්තගේ බුද්ධගයාව. ඔය බුද්ධගයාවේ මැයි මාසේ, මැයි මාසෙනි බුදුහාමුදුරු බුදුනේ. ඔය බෝධීන් වහන්සේගාව බුදුනේ කොයි මාසෙද? මැයි මාසේ. මැයි මාසේ අද එදත් එකයි අදත් එකයි දවසක් එළියේ ඉන්න පුළුවන්ද කියලා අහන්න කාට හරි. එක දවසක්. දැන් ඔතන දවස් ගාණක් හිටියයි කියනවනේ. දැන් සම්මතයේ කියන්නේ සත් සුමාන හතක් හිටියයි, සුමාන හතක් හිටියේ නැහැ. එතන සත් සත් නෙමේ, මෙතන මහවගපාලිය කියලා තියෙන දවස් 28ක් වගේ ගාණක් හිටිය කියලා, 24ක් වගේ ගාණක්. කොහොම හරි දවස් 24ක් බුදුහාමුදුරුවෝ කොහොමද එළියේ ඉන්නේ මැයි මාසේ? අද එක මිනිහෙකුට ඔය විහාරේ, ඔය ඔය කියන තැන, ඔය තැන කාන්තාරය ඩබල්. ඔය වෙලාවට එක ගහක කොලයක් නැහැ, එක ගඟක වතුර නැහැ. කොහෙද පාත්‍රය පා කරලා හරි? හේතුව මොකද? විහාරෙට මේ ඉර මුදුන් එන්නේ හරියට මැයි මාසේ 5, 6, 7, 8 වගේ දවස්වල. මැයි මාසේ ඒ දත් එකයි අදත් එකයි විහාරේ. ඔය අද ගියත් මිනිහෙක් මැරිලා තමා එන්නේ, ගියොත් එදත් ඒ තත්ත්වය තමා. ඉතින් කොහොමද ඒක මේ ඔක්කොම වෙනස් කළා, විකෘති කළා? නමුත් හිරිවඩුන්නේ ගියානම් ඒක අර අරිය පරිදේශන සූත්‍රයේ කියන රමණීය නම් මේක රමණීය, පුදුම රමණීය. මේ වෙසක් මාසය වෙනකොට හොඳට ගහකොළවලා ඔක්කොම අලුතෙන් දළු දාලා මල් හැදිලා ඊට පස්සේ ගම් වතුරකුත් එනවා, වතුර තියෙනවා. අර ගඟේ පාත්‍රේ පා කරලා උඩට ඇරියා. ඒ සියලු දේ තියෙනවා. එතන බඹ ගානයි ගඟට තියෙන්නේ. අතන කිලෝමීටර් 11ක් තියෙනවා. දැන් ඔය බුද්ධගාව ඉඳන් තාල්ගු ගඟනේ තියෙන්නේ ළඟම තියෙන ගඟ කිලෝමීටර් 11ක් තියෙනවා. ළඟ ගහල පහලක එහෙනම් පාත්‍රේ පා කරලා ඉන්නේ කිලෝමීටර් 11ක් බයින් ගිහලා බයින් එන්න ඕන. එහෙම එකක් කලේ නැහැ. දැන් අර ජම්බුද්දීප කඩින් පොතේ තියෙනවා බඹ ගානයි මේ බෝධි මණ්ඩලයේ ඉඳන් ගඟට පාත්‍රේ පා කරත්තන්ට තියෙන්නේ කියන එක ජම්බුද්දීපයේ කඩින් පොතේ සඳහන් කරලා
තියෙනවා.
ඔව්. මොකද දැන් සියලු මිනිස්සුන්ට මේක එක පාරටම මේ ධර්මයේ ගැඹුරු ධර්මය තේරුම් ගන්න බෑ. ඒ අයටත් යම් පැහැදීමක්, ප්‍රසාදයක්, හිතේ පහන්වීමක් ඇතිවෙන්න බුදුහාමුදුරුව මේ අනුදැන වදාලා, මේ බුදුහාමුදුරුවම දැනගත්තා එදා බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලෙහි මේ රටේ හිටිය ජනගහනයෙන් 45%ක්වත් මේ ධර්මයේ අරගෙන මගපල ලැබුවේ නැහැ. 95%ක්ම අනිත් පැත්තටම ගියා. පරිබ්‍රාජිකයෝ, නිගණ්ඨයෝ, තීර්ථකයෝ මේ වගේ අය හිටියේ. ඒ අය අතරින් එකම බෞද්ධෙක්වත් හිටියේ නැහැ. ඒ මිනිසුන්ටත් හිත පැහැදෙන්න යම් ආකාරයක මේ මේ වගේ මේ වැඳුම් මේ මේ පාරිභෝජික උද්දේශික පාරිභෝජික මේ ශාරීරික ධාතුන් වහන්සේලා වන්දනා බුදුහාමුදුරු අනුදැනවද. ඒ වගේම එදා රටේ තිබුණා නොයෙකුත් වැඳුම් පිදුම් වැඳුම් පැතුම්, මල් පූජාව, පාන් පූජාව, මේ පූජාවල් තිබුණා. මොකද අර කාලාන්තරයක් තිස්සේ මිනිස්සු ආගම්වලට හැරිලා ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන ආගම්වල ඔක්කොම වැඳුම් පිදුම් වැඳුම් පැතුම් එකපාරටම මිනිස්සු ඒ වැඳුම් පිදුම් වැඳුම් පැතුම් තියෙන කරමින් හිටිය සමාජයක් එකපාරටම කිව්වා නම් එහෙම වාහ වඳින්න එපා, බුදන්න එපා, ඔය වැරදි කියලා. ඒ නිසා බුදුහාමුදුරුව කළේ ඒ සියලුම පූජා එකපාරට අත්හැරින ඒ සියලු දෙයට මේ නිවැරදි අර්ථයක් අලුතෙන් දුන්නා. දැන් මල් පූජාව බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. පන්සිල් ගැනීම බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. ඉටි ඉස්සෙල්ලා තිබුණා. භාවනා කිරීම බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. කඨින පූජාව බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. වස්රැසීම බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. ඉටි ඉස්සෙල්ලා දිගටම තිබුණා. ඒ වගේම පාංශුකූල ඒ සියලු දේ බමුණන්ගේ ආගම්වල එදා පැවතුණා. ඒවා එකපාරටම අත්තරියන බුදුහාමුදුරන්ගේ ওই ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ සියලු දේ බුදුහාමුදුර අලුත් පුබ්බේ අනනුසුතේසු ධම්මෝ. අලුත් අර්ථයක් දුන්නා. දීලා ඒව එකපාරටම ප්‍රතික්ෂේප කළේ නෑ. ඒ වයින්ුත් මේ නිවනට උපකාර වන දේවල් ගත්තා. නිවනට උපකාර නොවන දේ විතරක් අයින් කළා. ඒකයි බුදුගණ උගන්වන්නේ. තියෙන වර්තමානයේ තුල සම්මතයෙන් සමාජයම පිළිගත්ත දේ එක පාටම අත්තරිය නැ. අත්තරිය නම් බුදුහාමුදුරුවන්ව ප්‍රතික්ෂේප වෙනවා. ඒක නිසා ඒ වැඳුම් පිදුම් යදුම් පැතුම් එදා මුළු සමාජයේ ඉහ වාගියා ගිහිල්ලා තිබුණා. අද වගේම තමයි. අදත් මේ උපාසකම්මල භක්තියෙන් මෝඩ ගුඩ භක්තියෙන් අද කරන්නේ. ඒ වෙනුවට දැන් ක්‍රමානුකූලව මේ භක්තිය ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න ඕනේ. මේක පිරිසිදු කරගන්න. මේක පිරිසිදු කරගන්න ක්‍රමයක් තමයි මේ බුදුහාමුදුරන්ගේ ඔය නිර්මල බුද්ධ ධර්මයෙන් දේශනා කළේ. ඒ නිසා එකපාරටම මේක අත්හැරලා හරියන්නේ නැහැ. ඒ තුලින් අපි නිවැරදි පැත්තට එන්න ඕන. ඒ නිසා ආමිෂේ ටිකක් තියෙන්න ඕන. ආමිෂේ තුලින්ම මේක අනිත් පැත්තට එන්න ඕන. බහරකහාමුදුරුව මුලින් දේශනා කළත් අන්තිමට ඒවා ප්‍රායෝගික නැතුව වෙන පැත්තකට ගියා. බහරකහාමුදුරුවන මේ ගෝලියෝ එතන නොයෙක් අය මේ අන්තවාදී ලෙස පූජාවන්ට ගැති වුණා. ඔය බත්තට පූජාවා බුදුවරු 500,000ක් ඉන්නවා කියලා බත්ලට 500,000ක් ගැනලා ඒවා මේ ගිටෙලෙන් හෝදලා ඔයගේ දුතාංග ඔයගේ මේ අර අර අනවශ්‍ය නිජ්ජාමා පටිපදා කියන ඒවා කරන්න පටන් ගත්තා. ඒ වගේම මේක අන්තිමට සල්ලි හම්බ කරන ව්‍යාපාරයක් කරගත්තා. දැන් මේ හැම පෝය දවසකටම දෙකකටම පූජාවක් කරන්න පටන් ගත්තා. එක්කෝ තිර පූජාවක්, එක්කෝ හඳුන් කූරු පූජාවක්, එක්කෝ තව මොනහරි පූජාවක්, බෙහෙත් පූජාවක්. මේක මේ ව්‍යාපාරයක්. දැන් මේ හඳුන් කූරු පූජාවක් කළා දැන් මාස 8කට විතර ඉස්සෙල්ලා. එතකොට අර සෑම මිනිහෙක්ම මේ හඳුන් කූරු ගන්න කියලා රුපියල් 1500ක් දුන්නා. රුපියල් 105ක් විතර එකහු කරගෙන රුපියල් 20,000ක විතර හඳුන් කූරු ගෙනල්ලා පුච්චලා පූජාව කළා 104,000ක් ඉතුරු කරගත්තා. ඕක ව්‍යාපාරයක් වුණා. ඒ වගේ එකක් දෙකක් නෙමේ සියලු දේ ලක්ෂ ගණන් සල්ලි හම්බ කරන ව්‍යාපාර බවට පත්. ඒක නිසා එතන ධර්මයක් නැහැ. එතන තියෙන පූජාවක් විතරයි. දැන් අද වුණත් තියෙන්නේ ඔක්කොම මේ පූජා. හැබැයි කතාවෙන් ධර්මය කියනවා. ප්‍රායෝගිකව කිසි දෙයක් නැහැ. මේ අස්වස්ස උලංග ඇදීම නෙමෙයි කියලා පිටකිරීම කියන්නේ මේ කියලා කියනවා. ඒක ඇත්ත. හැබැයි අස්වස්ස ආනපාන කරන්න. අර කරන්නෙම වැරදි වෙයි. දන්නේ නැතුවමත් නෙමෙයි මේ ව්‍යාපාරයට සල්ලි එකහු කිරීමට ලොභ වුණා. ඒකයි උනේ. නෙමෙයි කියලා කිව්වා කියනවා. නමුත් කරේ නැහැ. ඕකනේ වැඩේ උනේ. කියවා කියවා ඉන්න. මුලටත් අගට. ඔව් ඒක සජ්ජායනාවක් මිසක් මේ බුදු ගුණ කියවා කියවා ඉන්න දෙයක් නෙමේ. බුදු ගුණ තමන් තුල එකක් පිහිටව ගන්න. කියවා කියවා මෙනෙහි කිරීමක් නෙමෙයි ඒක. ඒක සජ්ජායන. ඔව් දැන් ඒ වගේ දැන් මේක ඔය පින්වතුන්ට සියලුම දෙනාට වඩා වාරකහාමුදුරුව මහාන වෙන්න ඉස්සෙල්ලා මම මෙතන බොහෝ ළඟින් ආශ්‍රය කළා. බොහෝ සාකච්ඡා. ඔය ඒක තමයි. ඒ ගානට බත්තට 527,000ක පූජාවක් කළා. එහෙමනම් මං ඇහුවා ඔය 527000 බුදුවරින්ගෙන් අර පළවෙනි බුදුහාමුදුරෝ ඉන්නවනේ. ඒ හාමුදුරුවෝ කාගෙන්ද සූවිසිවරණ ගත්තේ? ඒ බුදුහාමුදුරුවෝ කාගෙන්ද සූවිසි විවරණේ ගත්තේ? කතා නැහැ. ඒ කියන්නේ එහෙම සීමාවක් කරන්න බෑ. මේ නමක් නෙමේ බුද්ධ කියන්නේ. තේරුණාද? ඒක ඒකත් මේ අර ඔය අනාගත වංශ දේශනාවේ තියෙන මේ කතා, මේ ගාථා තේරුණාද? ඕවා ඉතින් ඒ කාලේ මේ කවුරු හරි අතිවරයෙක් පණ්ඩිතයෙක් අනාගත වංශ දේශනාව ලියපු අය තමා ඔය කතා, ඔය ගාථා, ඔය සියල්ල ලියලා තියෙන. බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ අනාගත වංශ දේශනාව පොළොන්නරි යුගයේදී ලියපු පොත. ඒක තමයි සූවිසි බුදුවරුන් 28 බුදුවරුන් තින්නේ. දැන් මේක උනේ අනාගත වංශ දේශනාව ලියනට ඉස්සෙල්ලා ඉන්දියාවේ මහායානිකයෝ මේ ජෛන මුනිවරු 24 දෙනෙකුයි මේ බුද්ධ දේශනාවේ කකුසන්ධ කෝණාගම කාශ්‍යප ගෞතම 4 දෙනෙකුයි තිබ්බා. මේ අර 24යි මේ 8යි දාලා තමයි ඔය 820 බුදුවරුන් පිළිබඳව තියෙන්නේ. ඒ වගේම සත් බුදුවරුන්. මේ බුද්ධ කියන්නේ ඕන කෙනෙකුට බුද්ධ වෙන්න පුළුවන් බව උදුරා දැමීම නිසා. මේක ක්‍රියාපදයක්. මේක නාමපදයක් කරගත්ත ගමන් ඔය වගේ වැරදි මිනිසුන් අතින් වෙනවා. මේ දෙකේ වෙනස කිසිසේත්ම වාරකාහාමුදුරන්ට තේරුම් කරන්න බැරුණා, තේරුම් කරෙත් නැහැ. ඉතින් ඒක නිසා වාරකාහාමුදුරුව මහ විශාල සේවයක් ධර්මයක් දේශනා කළා. බොහෝ දේ මතු කළා. බොහෝ දේ දේශනා කළා කිව්වා. නමුත් යම් යම් දේවල් ප්‍රායෝගිකව මතු කළේ නැහැ, පෙන්වුවේ නැහැ, කියා දුන්නේ නැහැ. වාරකාහාමුදුරුව නොකියූ දේ බොහෝ දේ මම අලුතෙන් පෙන්වුවා. දැන් ඔය අනුපස්සනා අනු කියන වචනේ කිව්වේ නැහැ. අනිත් පාර වාරකාහාමුදුරුව මේක ඉතින් මේක කියන එක අපි සංසන්දනය කරන එක එච්චර ගැළපෙන්නේ නැහැ. නමුත් ගැළප මේක පෙන්වන්න ඕන. දැන් සම උත්පාදයක් කිව්වේ. පටිච්ච සම උත්පාදය. ඒ කියන්නේ හේතුවට සමාන උත්පාදයක් ඵලය කියන. මේක සමාන නෙමෙයි. මේක සං. මේක සං උත්පාද මිසක් සම උත්පාද නෙමෙයි. ඒක නිසා මේක සමුදය කිව්වේ සමාන උත්පාදයක් නෙමෙයි, සම උත්පාදයක් නෙමෙයි, සං උත්පාද. ඒවත් ඒකවත් ඒක වෙනස් ඒකෙත් වෙනසක් නිසා ධර්මයේ විකෘති වුණා. ඔව් දික් කරගෙන යනවා. ඔව් මගපල් ලැබලා නැහැ. අභිඥා ලැබලා තියෙනවා. ධ්‍යාන ලැබලා තියෙනවා. යම් මේ ධර්මයක් දේශනා කළා. යම් ධර්මයක් දේශනා කළා. ධ්‍යාන අභිඥා ලැබලා තියෙනවා. දැන් මේ ඉන්නවා කණේගම විසුද්ධි කියලා හාමුදුරනම. කවුරුත් අහලා තියෙනවනේ. ඒ කණේගම විසුද්ධි හාමුදුරුව මේ අභිඥා ධ්‍යාන ලැබූ බොහොම බලවත් ඕනම දෙයක් ඕනම තැනකදී කියන්න පුළුවන් හාමුදුරුවෝ. ඒ වගේ අය ඉන්නවා පැවිදි ගිහි දෙපළ. ඒ හාමුදුරුවෝ බොහොම අභිඥා ලැබලා ආත්ම ගණනාවක් පිළිබඳව ඒ අභිඥා වලින් යම් යම් දේවල් කියනවා. නමුත් මගපල නැහැ. අනාර්යයි. ඒ කසින භාවනා තුළින් ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් ඔය සංකස්සේ එහෙම නැත්නම් ඔය සංඝපාලට උඩින් හිටිය කොසැටි ආරන්නේ ඉසර හිටියා අර මේ හාමුදුරන්ගේ ගෝලෙක් උත්තම සාදුගේ රත්තන පිටියේ ගෝලෙක් හිටියා. ඒ හාමුදුරුවොත් අනාර්ය ධ්‍යාන ලැබලා අභිඥා ලැබූ අය. අභිඥා ලැබූ අය මේ ලංකාවේ හරියට හිටියා ඉන්නවා. එයාට යම් යම් දේවල් තුන්කල් දක්මානියන අභිඥා තියෙන නිසා අශ්‍රාභිඥා සද්ධාභිඥා තිබුණොත් නොයෙක් දේවල් කිව්වා. නමුත් මේ නිවනට උපකාර වන මේ දේවල් වචන අර්ථ ධර්ම නිරුක්ති. දැන් වහරගාමුදුරු නිරුක්ති කිව්වා. හැබැයි අර්ථ ධර්ම පටිසම්භිදා නැහැ. නිරුක්ති විතරක් කියලා හරියන්නේ. ඔය උක්ත නිරුක්ති කිව්වා. අදත් කියන නිරුක්ති. හැබැයි පටිසම්භිදා නැහැ. ඒක නිසා හතරම තියෙන්න ඕන. එකක් කියලා හරියන්නේ. එහෙම එකක් ඇත්තෙම නැහැ. කාලීන ධම්ම ශ්‍රවණං කියලා නම් එකක් තියෙනවා. ඒක කෙලෙස් නැති කරන. දැන් මෙතන කාලීන ධර්ම දේශනා කියනවා නම් ඒක ධර්මයට ගලපන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද යුගයට ගැලපෙන ධර්ම දේශනා කියලානේ ඒගොල්ලෝ මේ ලෞකික ධර්ම දේශනා බහ කියන්නේ. ඒක කාලීන ධර්ම දේශනාවක් නෙමෙයි. ඒකත් තියෙන්නේ මේ අනාගත වංශ දේශනාවේ. හැබැයි ඒකෙත් තියෙන්නේ මේ ධාතු පරිනිබ්බාණය කොහාට වෙනවයි කියලා. ඒ අනාගත වංශ දේශනාවේ තියෙන්නේ රුවන්වැලි. ඇයි එහෙනම් ඉන්දියාවේ ඉපදුණා නම් බුදුහාමුදුරු ඉන්දියාවට යන්න එපාය. ඉන්දියාවේ එහෙම චෛත්‍යයක්වත් නැහැ. ඒ නිසා අනාගත වංශ දේශනාව ලියපු කාලෙවත් එහෙම එකක් කියන්න පුළුවන්කමක් තිබුණ නැහැ. ඒක නිසා කිව්වේ අනුරාධපුරේ රුවන්මැලි මහතයගාවදී ඔය ධාතු පරිණ එක නෙමෙයි වෙන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඔය බුද්ධත්වයට පත් වූ ජයසී මහබෝධිය ගාවට මේ බුද්ධ කල්පය අර භව උද්දිරාදමීමේ ශක්තිය එතන අවසන් වෙනවා, අහුති වෙනවා. ඒක අහුති වෙනවා. ඒකයි වෙන්නේ. ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ආශ්‍රයෙන් තියෙන හදාගත්ත සූත්‍ර. ඒවා නියම නිවනට උපකාරවන සූත්‍ර. හැබැයි ඒවා සජ්ජායනා කර කර හිටියට බෙද මහත්තයාගේ බේත් සීට්ටුව කියෝනවා බේත හදාගෙන බොන්නේ නැහැ. ඔය රතන සූත්‍රයේ, කරණීය වෙත්ත සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ තියෙන්නේ මේ කටපාඩම් කර කර කියව කියව සජ්ජායනා කර කර අර මෙනෙහි කර කර ඉන්න පුළුවන් කියපු දෙයක් නෙමෙයි. මේකේ තියෙන්නේ මොකද්ද? අර වේද මහත්තයා වේද සීට්ටුවක් කියලා දෙන්නේ කියව කියව ඉන්න නෙමෙයි. කටපාඩම් කර ගන්න නෙමෙයි. වේද සීට්ටුව කියවලා අනේ හොඳ වේද මහත්තයා හොඳ වේද සීට්ටුව කියලා උඩ තියාගෙන දුන් අල්ලාල්ල ඉන්න නෙමෙයි. මේ බේත් සීට්ටුව කටපාඩම් කරගත්තේ නැතත් මේ බේත් සීට්ටුවේ තියෙන බේත හදුවා නම් බේත් සීට්ටුවෙන් වැඩක් නැහැ. බේත හදාගෙන බොන්නේ නැතුව ලක්ෂ වාරයක් කටපාඩම් කරත් ලෙඩේ සනීප වෙනවද? නැහැ. ඔන්න ඔයගේ වැඩක් අද කරන්නේ. අද කරන්නේ වේද මහත්තයත් හොඳයි, බොහොම වැදගත් වේද මහත්තයා, බේත් සීට්ටුවත් හොඳයි. වේද සීට්ටුවටත් දුන් අල්ලාල වේද මහත්තයාවත් වර්ණනා කර කර ඒක කටපාඩම් කරගෙන ගායනා කර කර ඉඳලා ලෙඩේ එහෙමමයි අපි ඔය කියව කියව ඉන්නවා. ඒක තමයි ග්‍රන්ථ ධූරේ පුරණ කියන්නේ මුලාව. ඒ නිසා ඔය එක සූත්‍රයක, රතන සූත්‍රයේ එක ගාථාවක් ඇති නිවන්ට ඔක්කොම ඕනේ. දැන් ඒක හුඟක් අත්හැරලා දැන් ඒක වෙලා වෙනස් වෙලා. එහෙම කාලයක් තිබුණා දැන් අවුරුදු 3-4කට 5කට ඉස්සෙල්ලා. ඒක දැන් පිටිදුවේ සීලම් මහමුදුරුවත් අත්හැර දාලා. ඒ ඔක්කොම දැන් අත්හැරිලා. දැන් තේරුම් අරගෙන තිනවා මේ ධර්මයේ මතු වුණාට පස්සේ දැන් කවුරුවක්වත් දැන් මං හිතන්නේ දැන් ඔය බොහෝම ගම්බද කොහේ හරි නොදැනුවත්ම අර පොඩි හාමුදුරු නමක් මේක කියනවා නම් මිසක් මතු බුදු වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට කියලා දැන් නම් කියන කෙනෙක් අහන්නත් අමාරුයි. දැන් කියන්නෙත් නෑ නේද? හැබැයි ඉඳලා හිටලා තියෙනවා. නමුත් දැන් හුඟක් දැන් ඔය රේඩියෝ වල ගුවන් විදුලි වල නම් දැන් කීම අත්තරලම දාලා. මොකද ඒගොල්ලෝ මේ බණ ඉන්ටර්නෙට් එකෙන් අහනවා. ඒගොල්ලන්ටම තේරුණා මේ බුද්ධ ශාසනයට මේ ගෞතම බුද්ධ ශාසනයට යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය අපහාසය අවමානය මොකද්ද? මේ බුද්ධ ශාසනයේ ඉඳගම මතු බුදු වෙන බුදුන් දැක මෛත්‍රී බුද්ධ ශාසනයේදී නිවන් දකින්න කියලා යම් කිසි කෙනෙකුට උගන්වනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් කියලා දෙනවා නම් ඒක තමයි මේ බුද්ධ ශාසනයට කරන ලොකුම අපහාසය අවමානය නිග්‍රහය. ඒක දැන් තේරුම් අරගෙන ඒක මේ දහමක් නෙමෙයි, ඒක යහපත් දෙයක් නෙමෙයි. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේම අහහ අර ආවඩන්නේ කාටද? අර නූපන් නොදුටු මෙතේ මෛත්‍රී බුදු කෙනෙකුට. කොයි කාලේ බුදු වෙනවද කියලා කවුද දන්නේ? මේ දැන් මේ තියෙන මේ පණ පිටින් තියෙන මේ නිර්මල ධර්මය මේ ජීවමාන ධර්මයට අපහාස කරනවද එහෙම? ඒකයි කරන්නේ. යම් කිසි කෙනෙක් අද හිතනවා නම් මම මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියලා, ඒ පුද්ගලයා මේ බුද්ධ ශාසනයට අපහාසයක් කරන්නේ. දැන් නිරුක්තිනානත්වයට බල්ලා බහ ඉවතලු ගතිය. බලු ගතිය කියන්නේ බහ ඉවතලු ගතිය. අපි කුක්කුර කුකුලා කුණු හැරීමේ කැමැත්තෙන් කටයුතු කරන පුද්ගලයා කුක්කුට අර කුක්කුච්ච. ඒ වගේ සෑම වචනයකටම දැන් වෛරස් වෛරම් තියෙන අර නපුරු වෛරය නිසා ඒ පුද්ගලයාට වෛරස් වෛරම් එනවා. දැන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හිතෙන් වෛරයක් තිබුණ නම් රුව මොකද්ද? වෛරම් වෛරස් එනවා, වෛරම් තියෙනවා. දැන් ඔය අපි හිතන විස ගෝර සියලු සර්පයන්ගේ මොකනද තියෙන්නේ? අර රුවේ තියෙන වෛරම් වෛර අර තියෙන ඒක තමයි, ඒක තමයි නිරුක්තිය. ඒ වගේ හැම දෙයකටම අර උක්තය නිරාවරණය වූ ක්‍රමය නිරුක්තිය. නමුත් ඒකට වඩා වැඩගත් වෙන්නේ මේ පටි සම්බිදා මේ වචනේ තියෙන මේ ගැට ලිහලා අර පට්ටපනා පඤ්ඤපනා විභජන විවරණ ඒකයි අවශ්‍ය. නෑ, ඒ දෙකටම අවශ්‍යයි. ඒක දෙකටම අවශ්‍යයි. හැබැයි නිරුක්ති නානත්වයේ විතරක් කියලා පටිසම්භිදා නානත්වයේ නොකිය හරියන්න. කල්පය කියන එක දැන් මදුරු වගේ කල්පය දවස් 7යි. එතන අනන්තයක්ද? අනන්තය කියන්නේ අපිට හිතන්න බැරි කෙලවරක් නැති හතර කෙරවලම අනන්තය. කියමුනද? චතුස්කෝටි කෙලවරක් පේන්නේ නැත්නම් එතන අන්ත න අන්ත කියන එක තමයි. අන්ත කියන්නේ කෙලවරනේ. න අන්ත කියන එක න අන්ත කියන්න බෑ මාගදී භාෂාවේ අනන්ත. අර නිච්ච න නිච්ච කියන්න බෑ අනිච්ච. අත්ත න අත්ත කියන්න බෑ අනත්ත. ඒ වගේ අන්ත න අන්ත කියන්න බෑ අනන්ත කිව්වේ. ඒක නිසා මාගදී භාෂාවේ භාෂා රීතියක් මේ වගේ ඒ වචන න නිච්ච කියන්න බෑ. මොකද එකටම වචන දෙකක් අකුරු දෙකක් කියන නිසා ඒක නිසා අනිච්ච දැම්. එහෙම මේ භාෂා රීතියක් තියෙනවා මාගදී භාෂාව.
මම තාතනක දැක්ක ස්වාමීන් වහන්සේ මේ කල්පය විග්‍රහ කරලා තියෙනවා. ඒක විග්‍රහ කරලා තියෙනවා
ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒක ඇත්ත. මොන කල්පයේද? මොන කල්පයේද මේ විග්‍රහ කරලා තියෙන්නේ? මහා බද්ද කල්පය. මහා මහා බද්ද කල්පේ බද්ද කියන එකේ සිංහල වචන තේරුම මොකද? බැඳි බැඳි අපි මේ සංසාර ගමනට මේ රිය ගමනට බැඳි බැඳි ආව කාල පරාසය. මේ බැඳි බැඳි ආව කාල පරාසය ඔය යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් ගැඹුරු ටැංකියකට අබෑට දාලා ඒ අබෑට එක එක ගන්නා කාලයට වඩා මේ බැඳි බැඳි ආව කාලය දිගයි. ඒක හරි. ඒ මහා බද්ධ කල්පය. තේරුණාද? මේ කල්පය කියන එක කාල පරාසය. අර කල්පය එකක් දැන් ආනන්දහාමුදුරුව බුදුහාමුදුරුවන්ට අර ආයු අරණය වෙලාවේ ආරාධනා නොකරේ කල්පයක්. ඒ කල්පය කියන එක අවුරුදු කීයද? ඈ අවුරුදු 120යි මිනිස් කල්පය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් මේ 80 වැනි වියේදීනේ පිරිනිවන් පාන්න යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කල්පයක් ජීවත් වුණා නම් අවුරුදු 120යි උපරිම ඉන්න පුළුවන්. ඒ ඉතුරු ටිකයි මේ ජීවත් වෙන්නේ. හැබැයි එහෙම ජීවත් වෙන්න බෑ. ඒ නිසා කල්පය එකක්, මහා කල්පය තව එකක්, මහා බද්ධ කල්පය තමයි ඔය යොදුනක් දිග යොදුනක් පළල. බද්ධ කියන්නේ බැඳුණු, බැඳි බැඳි ආව. ඒ නිසා අපි මේ ඔය රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් බැඳෙනවා, මෝහයෙන් බැඳෙනවා. මේ බැඳි බැඳි ආව කාල පරාසය මහා බද්ධ කල්පය. ඒක කෙලවරක් කාටවත් හිතන්න අචින්ත්‍යයි. හිතන්න බෑ. ඒකයි ඒකේ තේරුම. ඒ නිසා මේ වචන පටලවාගෙන ඔක්කොම හදලා තියෙන්නේ. තේරුණාද? ඔය නිකන් වචනයක් ඇහුණ ගමන් මේ මොකක් හරි මේකට අර්ථයක් දුන්නා. මේක ඉලක්කම් මේ රවුමත් දිගේ ඉලක්කම් බිඳු දැම්මත් වඩා දිගයි කියලා කියනවා. ඒක නෙමෙයි මේ. ඒක නෙමෙයි මේක කිව්වේ. මේ මාගදී භාෂාවේ වචන බොහොම පරිස්සමෙන් අපි හසුරවන්න ඕන. තේරුම හරියට දැනගෙන කියන්න. ඔව්, කෙලෙස් කැපීමට නෙමෙයි හැදීමට යන කාලයත් කල්පය. කෙලෙස් හැදීමට යන කාලයයි කල්පය. මහා කල්පය කියන්නේ ඔය බැඳි බැඳි ආව කල්පය. මහා බද්ධ කල්පය කියලා තමයි මේකේ තියෙන්නේ. අර යොදුනක් දිග යොදුනක් ගැඹුරු කතාවේ තියෙන්නේ මහා බද්ධ කල්පය ගැන. කල්පය මහා බද්ධ කල්පය කියලා එකක් තියෙනවා. බද්ධ කල්පය කියන්නේ අපි බැඳෙන කල්පය. මහා කල්පය කියලා එකක් නැහැ. මහා බද්ධ කල්පය තියෙන. ඒක ඉතින් දැන් පැහැදිලි කරන්න මේ සූවිසි ගුණ. ඒක මේ දවස් හතේමත් ඔය කතා ගාථාවේ තේරුම තමයි කිව්වේ. ඉටි පී කිව්වේ මොකද්ද? සෝ. සෝ කියන්නේ මොකද්ද? ඒ උත්තමයා. මේ ගුණයනුත් ඉටි පි මේ ගුණයනුත් යුක්ත විය. මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ නමයා. අරහං, භගවා, මේ ආදී කොට ඇත්තා වූ මේ ගුණ, මේ ගුණ ඒ උත්තමයන් වහන්සේගේ බව උදුරාදම උත්තමයන් වහන්සේ තුළ මේ ගුණයන් පැවතුනා කියලා ඒ ගුණ වර්ණනාවක්, ගුණ ගායනාවක්, ගුණ මෙනෙහි කිරීමක්, ගුණ සිහිපත් කිරීම. අපි ඒ ගුණ ගායනා කරගෙන හිටියට අර වේද මහත්තයාගේ බේස් සීට්ටුව කියනවා තමයි. අපි ඒ එක ගුණයක් අපි තුල පීඨවගත්තුත් අපිත් බුද්ධ. තේරුණාද? අරහන් ගුණය තියෙනවනම් බුද්ධ. භගවා ගුණය තියෙනවනම් බුද්ධ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කළ යුත්තේ එක ගුණයක් අපි තුල තියන්න මිසක් මේ අරහං 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 කියලා ලක්ෂ වාරයක් කිව්වත් නමෝ බුද්ධාය කී කියා හාම් කියන හාමුදුරු නමකුත් ඉන්නවා. ලක්ෂ වාරයක් කිව්වත් වැඩක් වෙන්න. ඒ ගුණය තමන් තුල පිහිටවා ගත්තේ නැත්නම්, හදාගත්තේ නැත්නම් මේ බව උදුරා ගන්නට උපකාර වන්නේ ප්‍රායෝගිකව පිහිටවා ගන්න ආනාපාන සති සමාධිය වැඩි වෙන නැත්නම් ඔය ගුණේ පුද්ගලයා නැහැ. ලක්ෂ වාරයක් ජීවම් කළයි කියලා වැඩක් නැහැ. මිනිස්සු ඔය ලක්ෂ වාරයක් ජීවම් කර කර ඉන්නවා. කියව කියව ඉන්නවා. මෙනෙහි කර කර ඉන්නවා. ගායනා කර කර ඉන්නවා. වැඩක් වෙන්නේ නැහැ කාටවත්. එයාටත් නැහැ අනුන්ටත්. මේ බුදු ගුණ බව උදුරා දැමීමෙන් පමණක් මේ තමන් තුල පිහිටන ගුණ. එකයි බුදු ගුණ කිව්වේ. උද්ද ගුණ කිව්වේ. නැතුව නිකන් එහෙම නැහැ. මොකද ඇහෙන්නේ ඇහෙන්නේ ඇහෙන්නේ
අපර ස්වාමීන් වහන්සේ බඩවතු උනේ වත බාග ගන්න
ඔව් වත බග කළා වත කියන්නේ මොකද්ද වත කියන්නේ මොකද්ද ගත හිත ගත හිත නාම රූප විභංගය ඔය පංචස්කන්ධ විභංගය ඈ ආයතන විභංගය ඔය දෙතිස් කුණප කොටස් විභංගය ඔය නාම රූප නැවත විභංගය රූප විභංග කරනවා ආපෝ තේජෝ වායෝ පඨවි නාම විභංග කරනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ වගේ හැම දෙයක්ම අපි මේ විභංග කර කර විභංග කර කර බෙද බෙදා බලනවා දහර පටික්කුල මනසිකාරය ධාතු විභංගය නවසීවතික විභංගය ඔක්කොම මොකද්ද තියෙන්නේ විභංග මේ ආනපාන සතියේ තියෙන විභංගය විභජනය කිරීම ඒකනේ අර ආචික්කන දේශනා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානිකම් ඒක නැතුව භගවතක් නැහැ වත භග කරනවා කියන්නේ ඒකයි වත කියන්නේ ගත හිත දෙකම දැන් මේ අභිඥාතං අභිඥේ කියලා මං උදේද ඊහවසද කිව්වනේ මේ මොකද කරලා තියෙන්නේ මේ ඔක්කොම ওই බඹයක් වම්මන වූ ශරීර කූඩුව තුල Taman දැනගති උදේ දේවල් විභජනය කරලා විභංග කරලා මතු කරලා පෙන්වලා දීලා තියෙනවා මේ චක්කු චක්ක ආයතනේ චක්ක ඉන්ද්‍රියක් කරගත්ත හැකි ඒත් විභජනය ඒක විභජනයේට හේතු වෙන සියලු දේ විවෘත කරලා පෙන්වන එක තමයි විභජනය ඒක නිසා දැන් ඔය බුද්ධ දේශනාවට බුදුහාමුදුරුව බුද්ධ වුණාට පස්සේ බුද්ධ කියන නමක් තිබුණේ නැහැ. මොකද්ද කිව්වේ? මොකද්ද බුදුහාමුදුරුව ජීවත් වෙලා බුදු වෙලා මේ නිවන් දකිලා අවුරුදු 250ක් යනකම් මේ දේශනාවට දැම්ම නම මොකද්ද? විභජ්‍ය වාදී. විභජ්‍ය වාදී කියන එක තමයි මුල් කාලේ තිබුණේ. ඊට පස්සේ මේ විභජ්‍ය වාදය නැති වුණේ ඉන්දියාවට ගෙනිච්චාම අර මහා සාංගික නිකාය උපනිෂද් ධර්මයට ගලපන විදිහට බමුණන් එක තර්ක කරන්න ඕන විදිහට මේක බුදුහාමුදුරන්ගේ වචන අරගෙන බුද්ධ ආගමක් කරගත්තා. ඉන්දියාවේදී මිස ලංකාවේදී බුද්ධ ආගමක් හැදුන්නේ මේක ලංකාවේ තිබුණේ භව උදුරා දමන ධර්මය බුද්ධ ධර්මය. භව උදුරා දමන්නට උපකාර ඥාන බුද්ධ ඥාන. බුද්ධ බල භව උදුරා දමන්නට උපකාරක බලය බුද්ධ බල. මාර්ගය බුද්ධ මාර්ගය බව උදුරා දමන මාර්ගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ නිසා හැම තැනක බුද්ධ කිව්වේ ක්‍රියාවදයක්. ක්‍රියාවක්. බව උදුරා දමන කියන අර්ථයෙන් බුද්ධ නම් විය. ඒ ශ්‍රාවක සංඝෝණය. භගවත දැන් මේ වත බෙදා බලන්නට පුළුවන් හැකියාවක් තිබුණ අය නිසා භගවතු කිව්වා. තේරුණාද? වත බග කළ බෙදා බලන්නට පුළුවන් හැකියාවක් තිබුණ නිසා භගවතු සාහව සංගුණ. ඒකත් බුදු ගුණයක්. අර සම්බන්ධය ගහලා බිඳලා දැම්මේ මේ විභංග කළ විභජ්‍යවාදී නිසා බෙදලා බලලා. ඒකයි සාවක සංගෝ භගවතු සාවක සංගෝ සුගත සු කියන්නේ දැන් මේ මාගදී භාෂාවේ වචන හොඳ පැත්තේ තියෙන වචන සයන්න සුයන්න තියෙනවනම් ඒක යහපත්මයි ඒක පැවැත්මටත් නිවනටත් උපකාරක වන දේ සයන්නෙන් සුයන්නෙන් එන්නේ සුව සුබ සුග මේ සියලු දේ නරක දෙයක් තියෙනවා නම් ඒක ආවෙම කයන්නේ මොන භාෂා ආවත් කලු කුදු කෙලස් කුණු කිලුටු කපුරු කරවිල කොඹ කැසිනෝ කැරෝකේ කැබරේ ඔක්කොම මොනවද ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණා කැසිනෝ කැබරේ කැරෝකේ තම ඔය කයන්නේ තියෙනවා නම් මොනවා හරි ඒවා රාගය ද්වේෂය මෝහය තියෙන්නේ. කයන්නෙන් වචනයක් දාන්න බෑ. ඒක ආයිසරයක් නෙගටිව් වචනයක් දාලා නම් කියලා දැවනවන විතරක් ඒක නෙගටිව් වෙනවා. කරු නම්. කරු කියන්නේ බාධක. නම් කියන්නේ බාධක නැති කෙනෙක්. එහෙමත් වචන භාවිතා කරලා තියෙනවා. නමුත් දැන් මේක හොඳට තේරෙනවා නම් කයන්නෙන් භාවිතා කරා නම් ඒක කලු කැත කුදු කුරු කුඩු මේ ඔක්කොම ඔක්කොම වැඩ කුඩු කිව්වත් ඒත් අනිත් පැත්ත ඒක නිවනට බාධක දේවල් බලන්නකෝ කවුරුවත් මේක හදලා දුන්න වචනයක්ද ඈ කයන්නේ එනවනම් ඒක කොයි භාෂාවේ ආවත් මේ නිවනට බාධක කුණු කෙලස් කිලිටි ගතිම තමයි කයන්නේ ඔක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පහ සයන්නේ ආව නම් ඒක සුදු ඒක පැවැත්මටත් හොඳයි නිවනටත් හොඳයි සුදු සුමුදු සුපිපි ඔය තියෙන නිකන් දවන ඔය සුව ඔක්කොම යහපත් පිරිසිදු හොඳ හතර කියන්නේ චතුසු වහාරේසු හය කියන්නේ ආයතන හය ඒක හරි ඒක තමයි හය හතර හය හතර දන්නේ නැහැ කියන්නේ ඒකයි දැන් ඒ හය හතරම ඉතින් තව දිව්‍ය ලෝක හයයි අපාය හතරයි කියලාත් කියන්න පුළුවන් එහෙමත් මිනිස්සු කියනවා නමුත් ඒකේ අර්ථයක් නැහැ ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ නමුත් මේක චතුසු වහාරේසු සලායතන නිවනට උපකාර මා ගන්ධිය මේකෙත් තියෙනවා මේ අර්ථය මා කියන්නේ මේ නරක දෙයින් මිදී නිදහස යුතුයි නමුත් නිදහස් වෙන්න බැරුව ඒක අල්ලගෙන ඉන්න පුද්ගලයා අර ගිරි මා නන්දි වගේම තමයි අර ගිරි මා නන්දිම තමයි මා ගන්ධිය ඒ වගේ දැන් ඔය ඒ කාලේ දැන් ඔය ත්‍රිපිටකයේ නන්දාලා තියෙනවනේ ඔය හැම නමකම අර්ථයක් තියෙනවා හැම නමකම ගැඹුරු අර්ථයක් තියෙනවා. යම් හාමුදුරු නමකට නමක් දාලා තියෙනවා නම් ඒකේ මොනවා හරි මේ මාගදී භාෂාවේ අර්ථයක් ධර්මයක් තියෙනවා. දැන් අර ලකුණ බද්ධිය මොකද්ද? ලකුණ්ඨක බද්ධිය. ලකුණ්ඨක බද්ධිය කියන්නේ මේ මිටි. දැන් අපි කියන්නේ කොටෙක් කියලා. ඒ ලකුණ්ඨක බද්ධිය. ඒකට බැඳුණු බද්ධිය කියන්නේ ඒකට බැඳ. ඈ දැන් මිනිස්සු දානවා ඔක්කොම නම් දැන් නොයෙකුත් අද දාලා තියෙනවා ඔක්කොම මේ සං ඇතුව තමයි උඟ නම් දාලා තියෙන්නේ. හැබැයි දැන් මේකේ මේ නමේ දැන් අපි ගන්නවා කරුණාවති. ඒක අර යම් අර්ථයක් තියෙනවා. ඒ වගේ මේ මේ නම් යම් යම් අය දාලා තියෙනවා. තේරුමක් දැනුමක් ඇතුව නෙමෙයි ඔය හිටියට දැම්මා. ඔය හිටින් දැම්මා. හැබැයි ඔය නම් දාන එක මේ ඉබේ කරන එකක් වුණාට ඔහොම කරාට මේක ධර්මතාවයකුත් තියෙනවා. ඒ පුද්ගලයාගේ ඒ සංසාරේන ගති ලක්ෂණ ඉබේම ඔය දැන් අපි හිතමුකෝ කවුරු හරි එක්කෙනෙකුට උපතේදී නම දැම්මා. හැබැයි ටිකක් දවස් යනකොට ඒ නම නෙමෙයි දැන් පාවිච්චි කරන්නේ වෙන නම. නම වෙනස් කළා පාවිච්චි කරනවා. මොකද අර අර ගතිය නෙමෙයි ආ පුද්ගලයාගේ තියෙන ගතියට ගැළපෙන නමක් වැටෙනවා ඉබේම. ඒක වෙනවා. එහෙම දෙයක් ධර්මතාවයක් මේ පැවැත්ම තුල තියෙනවා. මොකද චක්කවාලේසුද චක්කවාලේසු කියන්නේ මේ සමන්තා චක්කවාලේසු කියන එකනේ චතුසු වහාරේසු චතුසු කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤත කියන හතර තමයි අපි වහාරේසු අපි මේ සියලු ධර්මය දැන් ඔය බාහිර ධර්මතුමාට කිව්වේ චතුසු වහාරේසු තමයි. දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති එකක්, සුතේව සුතමත්තම් භවිෂ්‍යති දෙක, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යතු, සුත මුත විඤ්ඤත සුද්ධ මුත විඤ්ඤත සුත මුත දිට්ඨි සුත මුත විඤ්ඤත හතර තමයි චතුසු ආහාරයේසු. මේ හතර තමයි අපි හැම කෙනෙක්ම භූතයෙක් වුණා, පෙරේතෙක් වුණා, සත්වයෙක් වුණා, මිනිහෙක් වුණා, දෙවියෙක් වුණා, තිරිසනෙක් වුණා. මේ හතර තමයි මේ බොහාරේසු. මේ විවහාර කරන මේ පැවැත්මට උපකාර කර ගන්න දේ හතර තමයි දිට්ඨි සුත මුත විඤ්ඤත. ඒවා ඉතින් එක එක ඒවා ඉතින් හදාගත්තේ ඒවා. ඒවා තියෙනවා ඉතින් අට පහ පන්සිල් අටසිල් කියන්න පුළුවන්. මාර්ගයේ ඒක තමයි එහෙම අර්ථයකුත් තියෙනවා. ඔව් දැන් මේ නිවන් දකින්නට හරි හොඳට නරකට දෙකටම පටිපදා දෙකක් බුදුහාමුදුරුව විග්‍රහ කළා. මේක බොහෝ සූත්‍ර ධර්ම වල තියෙනවා. මේ තව මේ නොයෙකුත් ත්‍රිපිටක ග්‍රන්ථ ධර්ම වල ග්‍රන්ථ වල මේ පටිපදා පිළිවෙත් දෙක විග්‍රහ කරලා තියෙනවා. අපි නිවන් දකින්නට එක කෙනෙක් දුක්ඛාපටිපදා නිවන් දකිනවා. දුක් විඳලා දුක දුකේම ඇලී දුකෙන්ම මිදී නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට දුක්ඛාපටිපදා. ඒ වගේම සුඛාපටිපදාත් තියෙනවා. ඒ නිවන් දකින්න මේ බොහොම පිරිසිදු, බොහොම පැහැදිලි, බොහොම සැහැල්ලු, බොහොම යහපත්, බොහොම නිරාමිෂ සුවයක් ලැබෙන පිළිවෙතකුත් තියෙනවා. කෙනෙක් අර කර්මයෙන් බර වූ අර අඟුලිමාල වගේ හාමුදුරු කෙනෙක් දුක්ඛාපටිපදා. ඒ වගේම තවත් කෙනෙක් සුඛාපටිපදා. ඊට පස්සේ මේ දුක්ඛාපටිපදා සුඛාපටිපදා නැවත දෙකට දෙකට බෙදෙනවා. ධඤ්ඤාපටිපදා කිප්පාපටිපදා. ධඤ්ඤාපටිපදා කිප්පාපටිපදා. මේක උදුරලා ගලවලා කපලා දාන එක මේ කෙලෙස් මුල්. එහෙම නැත්නම් මේක ගෙවලා අයින් කරලා මේකෙන් මිදී නිදහස් වෙන එක කැමැත්තෙම. මෙහෙම පටිපදා හතරක් දුක්ඛා පටිපදා විග්‍රහ කරලා තියෙනවා. ආයි ධඤ්ඤා පටිපදා කිප්පා පටිපදා හැටියෙ සුඛා පටිපදා ආයි ධඤ්ඤා පටිපදා කිප්පා පටිපදා හැටියට මේක තියෙනවා. පිටකෝපදේශය කියලා පොතක් තියෙනවා. පිටකෝපදේශය. මේකේ මුලින්ම අගට දක්වාම තියෙන්නේ මේ පටිපදා තව විග්‍රහයක් ඇතුව විග්‍රහ කරලා. හැබැයි මේ පිටකෝපදේශය බුදුහාමුදුරුව දේශනා කරපු දෙයක් නෙමෙයි. ලංකාවේ තිබුණු පොතකුත් නෙමෙයි. ලංකාවේ කවදාවත් පිටකෝපදේශය කියලා පොතක් තිබුණේ නැහැ. මේක පස්සේ කාලෙක බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 700කට 800කට විතර පස්සේ බුරුමේව තායිලන්තේ තිබුණු ලිව පොතක් ඒ බෞද්ධ පඬිවරු. දැන් අද ලංකාවේ තියෙන පිටකෝපදේශය කියලා ඔය මේ නැදිමාලේ ගහලා තියෙන පොත් 54 එකක් තියෙනවා. පිටකෝපදේශය පොතේ හොඳට සංඥාපනය කියලා බලන්න. මේකේ ඒ ලබුගම නංගානන්ද හාමුදුරුව ලියලා තියෙනවා මේ පිටකෝපදේශය කියලා පොතක් ලංකාවෙන් කොහෙන්වත් කිසි තැනක කවදක්වත් හොයාගන්න බැරි වුණා. හෙව්වා 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 මේ බුරුමේ තිබිච්ච පොතක් තමයි පිටකෝපදේශය හැටියට මේ ලියලා තියෙන්නේ. ඒ නිසා ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි. හැබැයි මේ පිටක ත්‍රිපිටකය පාවිච්චි කරන්න උපදෙස් දීපු කවුරු හෝ පස්සේ කාලෙක ලියපු පොතක තමයි ඔය තියෙන්නේ. ඔය මේ හැබැයි සුඛාපටිපදා දුක්ඛාපටිපදා බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා මේ මුල්ම සූත්‍රවල එක තියෙනවා අර මජ්ක්‍ධිමාපටිපදා විග්‍රහ කරද්දී ධඤ්ඤා මේ නිජ්ජාමාපටිපදා ආගල්හාපටිපදා කියන දෙක අයින් කරලා මජ්ක්‍ධිමාපටිපදා මජ්ක්‍ධිමාපටිපදා දුක්ඛාපටිපදා සුඛාපටිපදා දෙකක් තියෙනවා ඒ වචන ටික අරගෙන තමයි පිටිකෝපදේශයේ මේ දෝතා වේදි පැත්ත විග්‍රහ කරලා තියෙනවා මොකද්ද මුල ඉඳන් කියන්න ආයෙ ඇහෙන්නේ
අපේ පැවැත්ම ගැන හිතන ස්වාමීන් වහන්සේ අපේ ආරම්භයේ රාවණ රජුගන්ගේ පටන් අරගෙනද නැත්නම් මේ විජය
දැන් මහවංශේ කොහෙන්ද පටන් අරගෙන තියෙන්නේ මහවංශනේ අපේ වංශේ කොහෙන්ද පටන් අරගෙන තියෙන්නේ මහා සම්මත අර ඔක්කාක රජුරන්ට පෙර මහවංශ රාජවංශේ කාගේ වංශේද මහවංශේ සිංහල මේ හෙළ සිව්හෙළේ වංශේ වංශ කතාව නැතුව මේ මහවංශය ලියලා තියෙන ඉන්දියන් කාර්යයන්ගේ වංශයක් නෙමෙයි කාගේ වංශයක්ද මේ සිව්හෙළේ වංශය වංශ කතාව මහා සම්මත රජ පරපුරෙන් පැවතෙන ඒ රජුරුවත් ඉබේ ඕපපාතිකව විහුනේ නැහනේ එයාටත් ඉන්න නැති තව සීයල මුත්තල අර කකුසඳ කෝණාගම කාශ්‍යප නෙමෙයි ඊටත් ඉස්සර අර මුල් බුදුවරුන්ගේ කාලෙත් මේ රටේ වගේ මිනිස්සු හිටියා. එනිසා අපේ මේ හෙළබිමේ ඉතිහාසය සමහර විටක අපිට හිතාගන්න බැරි තරම් අතීතයට අර රාවණ රජපරපුරට පෙර තව රජපරපුර කීපයක් තියෙනවා. බලි, තරු ඊට පස්සේ රාවණ. බලි කොහේ හිටපු රජවරුද? තරු කොහේ හිටපු රජවරුද? මේ හෙළබිමේ සිව්හෙළේ ඒ එක එක බුදුවරුණට පෙර හිටපු රජ කරපු රජ පරම්පරාවල නම් ඔය ඒ කාලේ දැනගත්ත රජ පරම්පරාවල නම් විතරයි ලියලා තියෙන්නේ. බලි, තරු, රාවණ ඒ වගේම මන්දාත, මහා සම්මත, ඔක්කාක සියලු රජවරු කොහෙද හිටියේ? මේ ඉන්දියාවේ ඉතිහාසෙ පොතක ඔය නම් තියෙනවද? නැහැ. තියෙන්නේ කොහේ ඉතිහාස පොතේද? අපේ රටේ ඉතිහාසය ලියු මහාවංශ පොතේ ඔය තියෙන ඒවා දැන් මේ අපේම යම් යම් මහාමුදුරවරු ඉන්දියාවට පිට කරනවා. ඉන්දියාවට ගල්පලා අයින් කරනවා. ඒක මේ සිංහල මිනිස්සුන්ගේ යම් ගතිය. අපේ සිංහල මිනිස්සුන්ට අපේ දේ වටින්නේ නැහැ. වටින්නේ මොනවද? පිට රට බඩුමයි. අර ඒ කාලේ පළවෙනි රජුරුවත් අන්තිම රජුරුවත් රන්දෝලි ළඟනාම පිට රටේ මේ රටේ අයට පාල දැම්ම තබක්ක දෝලිලා රිදී දෝලිලා රන්දෝලිලා කොහෙන්ද ගෙනාවේ පිට රටේ ඒ වගේ බාල මිනිස්සු හිටපු රටක් මේක ඉතින් ඒක නිසා අපේ දේ කවදක්වත් අපි අපේ මිනිස්සු වටිනාකමන්නේ අපේ මේ බුද්ධ ධර්මය අයින් කළා අර පිටරටින් ගෙනාව බුද්ධාගම ගත්තා. ඒක තමයි උනේ. ඒක තමයි කරන්නේ. අදත් කරන්නේ ඒකයි. අදත් වැඩි වෙලාවත් පිටරට ෂර්ට් එකක් කිව්වොත් ගන්නවා ලංකාවේ ෂර්ට් එකක් කිව්වොත් අපු ඕක පුළුවන්. ඒක හරිනේ. ඒක බාලයි. ඒක තමයි මේ ලංකාවේ මිනිස්සු දැන් හැදිලා තියෙන්නේ. සම්පූර්ණ බොරු සම්පූර්ණ ගිජ්ජකූට පර්වතයේ තියෙනවා මේ හෙළබිමේ රජගල අර රජගහනුවරට ගියාම දැන් අද තියෙනවා අක්කර 500 ගල කියලා අර පියංගල කියලා අද කියන්නේ අක්කර 500ක අක්කර 500ක් කියන්නේ හිතන්න පුළුවන් මේ මුළු පොල්ලත්ෙම තියෙන අක්කර 40 ගානයි 50කට අඩුවෙන් අක්කර 500ක් කිව්වහම කොච්චර විතර වෙයිද එක ගලක් ඒ දේහය මේකත් මේ කතාවක් දේහය තිබුණයි කියලා වැඩක් තියෙනවද දේහය කියන්නේ දැන් මොකද්ද ආපෝ තේජෝ වායෝ පටි දර කැලත් තරම් වටින්න ඔය පොතපතේ සඳහන් කළේ මේ පස්සේ ලිව්ව සාහිත්‍යකාරයෝ ඔයන් වැඩක් නැහැ ඔයන් වැඩක් නෑ. ඔය දැන් යම් කිසි කෙනෙක් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් බුදුහාමුදුරුවන්ගේ ශරීර කූඩුවෙන් වැඩක් තියෙනවද? කාශ්‍යප කාශ්‍යපහාමුදුරුව හෝ කාශ්‍යප බුදුහාමුදුරුව හෝ පිරිනිවන් පෑවට පස්සේ ඒ ආපෝ තේජෝ ආයෝ පටිච්ච උපසංහරති කියන මේක දවස ගන්න ඉදිරියලා නැද්ද? ඉදිරියලා නෝ වැඩක් නෑ. කාටවත් හරයක් නෑ, අර්ථයක් නෑ. දැන් ඔය මිසරේ මේ අතීතේ රජවරු යම් මේ අපේ හෙළ ශාස්ත්‍රයක් අනුව පිරමිඩ් හදලා අර විශ්ව ශක්තිය මේ නොගැලපේ මේ අට ආවරණය වෙන විදිහට මේ පිරමිඩ් වල තැන්පත් කළා. වැඩක් තියෙනවද? කාටවත් වැඩක් නෑ. වැඩක් වෙන්නෙත් නෑ, වැඩකුත් නෑ. නමුත් ඒගොල්ලෝ මොකක් හරි ඒ මේ හෙළ අතීත ශාස්ත්‍රයක් අනුව ඔය චෛත්‍ය සකස් කළපු ශාස්ත්‍රයේම මේ විශ්ව ශක්තිය අර හිරුවේ සඳුගේ වායු ආපෝ තේජෝ වායෝ ශක්තිය ඇතුළ නොයන විදිහට පිරමිඩයක් සකස් කළා, එතන තැන්පත් කළා. ඒකයි කළේ. ඉතින් ඒකෙන් වැඩක් නැහැ. ඒ වගේ මේ ලංකාවේ තැන්පත් කළ ඇති. ඒ වගේ දැන් ඔය මේ රාහුල හාමුදුරුවන්ගේ දේහය තියෙනවා කියනවා. වැඩක් නැහැ. මොකටද? ඒක තියෙන්නේ දර කෑල්ලක්වත් අරන් වටින්නේ නැති දෙයක්. වක්කලි හාමුදුරුවන්ට කිව්වනේ බුදු හාමුදුරුවෝ, මේ කුණු ශරීරය දිහා බලන්න එපා, මේක වැඩක් නැහැ කියලා. ඒ කියපු එක තමයි අද මිනිස්සු එක් කන පිට ගහගෙන ඒකටම මේ සියලු දේවල්
කරන්නේ.
ඔක්කොම උගන්නන්නේ නොමග යන ඔය විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දැන් කාලය යුගය ඇවිල්ලා. ඒකෙත් යම් යම් හේතුවක් නිසා ඒ දේවල් නිසා එහෙම සංසිද්ධියක් වුණා. ඒක ඒක ඊට පස්සේ මේ සාහිත්‍යකාරයෝ ඒක වටා ඒ විෂය වටා හොඳට රසවත් කතාවක් හදලා සාහිත්‍ය ග්‍රන්ථයක් මිනිස්සුන්ට කියවගන්න පාඩම් කරගන්න ඉදිරියට පවත්වාගෙන යන ප්‍රබන්ධයක් කළා. ප්‍රබන්ධ කියන වචනේ මොකද තේරුම්? අර ප්‍රභවය ප්‍රබන්ධ කියන්නේ අපබ්‍රංශ තමයි. ඔක්කොම ප්‍රබන්ධ. එහෙම ඒවා කරනවා. අපි ඒවා ප්‍රබන්ධ වටේ යන්න ඕන. අද මිනිස්සු මේ ලංකාවේ ඉන්න බොහෝ ඔය ගැඹුරින් කල්පනා කරන අතීතයේ හොයන මිනිස්සු රාවණා කියන බලිගේ අල්ලගෙන යනවා. භෞතික ලෞකික වශයෙන් දෙක විද්‍යා දෙපැත්තම රාවණා බලය අල්ලගෙන යන මිනිස්සු ඉන්නවා. ඒකෙන් කිසි වැඩක් නැහැ. ඒ අතීත අර ගිරිමානන් මේ සබ්බාසෝ සංග්‍රහපදිය සූත්‍රයේ තියෙනනේ අතීත මද්දාන කිං නුකෝ අතීත මද්දාන. අන්නේ මිනිස්සු ඒ මිනිස්සු අතීතයේ අල්ලගෙන අතීතයට යන්න කල්පනා කරලා ඔය අතීත ප්‍රබන්ධ දිගේ ගිහිලා අනාගතයේ වහගන්නවා, නිවන වහගන්න මිනිස්සු. ඒ මිනිසුන්ගේ නිවනක් නෑ. ඒ මිනිස්සු අනික් මිනිසුන්ගේ නිවන වහලා තමන්ගේත් නිවන වහලා අත්ථතාපන පරත්ථතාපන භාවයක් කරගන්න මිනිස්සු. ඔව්, ඉතින් ආනපාන සති සමාධිය අතීතයේ කතාවක් නෑ. තියෙන්නේ මොකද්ද? අනාගතයේ කතාවකුත් නෑ. වර්තමාන මොහොතට පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. පච්චුප්පට්ඨිතා හෝති. පච්චුප්පන්න කියන්නේ මේ වර්තමාන මොහොත හිතට එන අරමුණ පිළිබඳවයි අපි මෙනෙහි කළ යුත්තේ, දෙපැත්ත බැලිය යුත්තේ, කළ යුතුද නොකළ යුතුද කියන ගත්තේ. එහෙමනම් නිවනටම උපකාර වෙන ආනාපාන සති සමාධිය පිහිටන්න පුළුවන්. එහෙම නැතුව අතීතයේ තුල හිර වුණොත් හරි අනාගතයේ තුල අතරමං වුණොත් හරි පුද්ගලයාගේ නිවන වැහෙනවා. ආනාපාන සතියක් නැහැ. සතියක් කොහොමවත් නැහැ ආනාපානත් නැහැ. හොඳයි එහෙනම් දැන් ඉතින් පහට විනාඩි 10ක් විතර තියෙන්නේ. එහෙමනම් මේ සතියක භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා දැනගන්න ඕනේ ඒවා බොහෝ දුරට දැනගන්න ඇති යම් යම් කරුණු තේරුම් ගන්නත් ඇති තව තේරුම් ගන්න ඉතිරි වෙලා තියෙනවා. ඒක තමන් කරගෙන යනකොට පාරේ යනකොට හමුවන දේවල් අනුව ඒක නියම වශයෙන් ආතාපි සම්පජානෝ හතිමා. එහෙම නැත්නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ වාසිතබ්බෝ තමා බුදුහාමුදුරන්ගේ තීරණය. යෝ විනයෝ ඒ කියන්නේ හේතුඵල ධර්මයට බහ ගලපා බැලීම, ණය විනයට ගලපා බැලීම, ඒ අනුව ගමන් කිරීම, ඒ ගමන අනුගමනය කිරීම, පාර හදා ගැනීම තමා නිවන. අර සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තමා නිවන. මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ හේතුඵල ධර්මයට බහ ගලපා බලා, ණය විනයට සසඳා බලා, කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම තේරුම් අරගෙන ආනපාන සත්‍ය සමාධියේ පිහිටා තීන සුචරිතය පාත්තා ගන්නත්, තීන දුෂ්චරිතයෙන් විදී නිදහස් වෙන්නත් පුළුවන්. ඒක නිවන, එතනම නිවන, වෙන කොහෙවත් නැහැ. ඉතින් ඒක අනුව කටයුතු කරන්න අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. ප්‍රාර්ථනාවෙන් ඕක කරන්න බෑ. මේක දැනගෙනම කළ යුතු දෙයක්, නොදැන කොහොමවත් කරන්න බෑ. ඒකයි මේ බුද්ධ දේශනාවේ හරය. ඉතින් මේක මේ සතියක් තුළ පළවෙනි වාර වරට ආපු මෙතෙන්ට ආපු මේ පින්වතුන්ට පොඩ්ඩක් යමක් තේරෙන්න ඇති. නමුත් දෙවෙනි තුන්වෙනි වරට ආපු අයත් ඉන්නවා. ඒ අයට මේක හොඳට යථාපරිදි දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම, දැනුම, යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා. කරගෙන යනකොට ඒ අයට ඔය ප්‍රශ්න ගැටළු සියලු විසඳාගෙන මේ මඟ අනුගමනය කරන්න පුළුවන්. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්ද පින් අනුමෝදන් කරන්නට මේ ගාථාව කියන්න. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානු තුූ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාජම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං තුූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං තුූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තුූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමා හෝතු යාව නිබාන පත්‍ත්‍යා.